සාදු. 2018 වසරේ 6 වෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, සිල්වත්, ගුණවත්, කාරුණික පින්වත්නි, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනං, ඒතම් මංගල මුත්තමං, ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් උතුම් කොට අගේ කොට ප්‍රශංසා කොට වදාරන ලද උතුම් කාරණයක් ඔබ ඉෂ්ට කරන්න සූදානම් වෙන්නේ හැමදාම බණ අසන, ධර්මදේශනාසන, භාවනා පිළිබඳව, ධර්මය පිළිබඳව සාකච්ඡා කරන හැම මොහොතක්ම. මේ මොහොත ඒ උතුම් බුදුවරු අගය කරපු වෙලාවයි. බුදුහාමුදුරුවෝ බර්ත්ඩේ පාටි අගය කළ නෑ. බුදුහාමුදුරුවෝ මගුල් උත්සවවලට මොනතරම් වේදන් කළත් මගුල් උත්සව අගය කළ නෑ. මොකක්ද අගය කළ තියෙන්නේ? කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවන. පෙරහැරවල් අගය කළත් නෑ. තොරන් අගය කළත් නෑ. හැබැයි වේදන් සෑහෙන්න යනවා. අගය කළ තියෙන්නේ මහා මංගල සූත්‍රයේදී මංගල කාරණා, උතුම් සුභ කාරණා, ශ්‍රේෂ්ඨ කාරණා, අගය කළ යුතු දේවල් හැටියට මෙන්න මේ උතුම් කරුණු. එහෙනම් ඔබ ඉතාම වැදගත් අවස්ථාවක සිටිනවයි කියන එක හිතාගන්න. ඔබ පූජනීය අවස්ථාවක බුදුවරුන් ප්‍රශංසා කරන මොහොතක වාඩි වෙලා මේ ඉන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියටත් මට තියෙන වගකීමත් ඒ ලොව වටිනාම දානය දෙන්න පුළුවන් කාටද? ඔය ඇත්ත විතරද දන් දෙන්නේ? අපිත් දන් දෙනවා. අපි දෙන්නේ අසම සම දානයක්. ලෝකෙ කිසිම දානයකට ඒ දානය හා සමාන කරන්න බෑ. ඒ කියන්නේ රටක් දන් දුන්නත් ඒ දානය හා සමාන කරන්න බෑ. මොකද්ද ඒ දානය? ධර්ම දානය. ඒ නිසා අපිත් ඔබට දන් දෙනවා, ඔබත් අපිට දන් දෙනවා. අපි ධර්ම දානය කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. අපි නිකම්ම නිකං අකුරු ටිකක් නෙමෙයි, අවබෝධය ඇති කරගන්න, දියුණු කරගන්න උපකාරක වන අන්දමේ අවබෝධයෙන් අවබෝධය පිණිස දේශනා කරනවා. ඔබ සැලකිල්ලෙන් ඉන්න ඔබේ හිත ගැන. දේශනේ අහල වැඩක් නැහැ. ඔබේ හිත ඔබ හඳුනගත්තේ නැත්නම්, ඔබේ ප්‍රශ්න ඔබ තේරුම් ගත්තේ නැත්නම් මේ දේශනේ අහල වැඩක් නැහැ. දේශනේ අහන්න ඕන ඔබේ ප්‍රශ්නය, ඔබේ අවශ්‍යතාවය, ඔබේ මනසේ ස්වභාවය ඔබ මනාකොට හඳුනාගෙන. ඔබට මොන වගේ දුකකින්ද දැන් ගැලවෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? ඔබ දැන් තෝරගන්න, ඔබට මොන වගේ දුකකින්ද ඔබට මේ මොහොතේ ගැලවෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? ඔබම තේරුම් ගත්තාම ඇති, අපිට කියන්න අවශ්‍ය නැහැ. ඔබම තේරුම් ගන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. මොකක් හරි දුක්ඛ ස්වභාවයක් ඇති. එක්ක නොතේරෙන, එක්ක දැනෙන, එක්ක පැහැදිලිවම මෙන්න මේ දුකෙන් තමයි මට ගැලවෙන්න ඕන. ඔබට දැනෙනවද? ජාති දුක දැනෙනවද? ඒ කියන්නේ පුජ්‍යලේක් වීමේ දුක. ජරා දුක දැනෙනවද? ලෙඩ වෙයි වයසට යයි කියන දුක. ඔබට දැනෙනවද මරණ දුක? අනාගතයේදී මම සෙත්ත කෝච්චි වෙයි කියලා. එතන කියන මරණ දුක. අපා දුක එහෙම තේරෙනවද? දැනෙනවද අපා බය? අපා බය තියෙනවද ඔබට? අපා බය තියෙනව නම් හොඳයි. ඉක්මනින් බණ අහලා ගැලවෙන්න ඕනේ අය. මොකද හේතුව ඒ අපා බය කියන්නේ මේ ආත්මෙන් පස්සේ එන ආත්මට අග්ගල අපාය යනවායි කියලා නෙමෙයි ඒ බය තියෙන්නේ. ඒ ප්‍රඥාව උදා වෙච්ච ඕන කෙනෙකුට අපා බය එනවා. ප්‍රඥාව නැති මිනිස්සුන්ට අපා බය නැහැ. මිනිස්සු අපායට යන්න පාරමී පුරන අය ඉන්නවා. ඔයගොල්ලෝ එහෙම ඔයගොල්ලෝ විශ්වාස කරන්න හිමයි නැහැ කියලාද? එහෙමයි ඉන්නවා. තිරිසං ආත්මයක උපදින්න බල්ලෙක් වෙලා උපදින්න පාරමිතා පුරන ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. ඇත්ත හිතනවද එහෙමයි නැහැ කියලා? ඉන්නවා. ස්ත්‍රීන් වෙන්න කැමැත්තෙන් ඉන්න පිරිමි ඉන්නවා. කලාතුරකින් හරි ඉන්නවා. පිරිමි ආත්ම ලබන්න කැමති ගැහණු අය ඉන්නවා. ඒක නම් සුලභවම ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. සමහර අය ඔකම හොඳයි කියලාත් ඉන්නවා. ඉතින් අපා භය තියෙනවා නම් ඒ කියන්නේ එයා ඒ බය නැති කරගන්න, ඒ බය දුරු කරගන්න සද්ධර්මය අහලා, සද්ධර්මයේ තේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙනවා. ඔබ නිවන් දකින්නේ බුදුහාමුදුරන්ගේ ඌමනාවට හරි, ධර්මයේ ඌමනාවක් ඉෂ්ට කරන්න හරි, මහා සංඝරත්නය කියන නිසා හරි, බෞද්ධයෙක් වෙච්ච නිසා හරිද? හාමුදුරුව බණ ටිකක් කියන නිසා අපි කොහොම හරි නිවන් දකින්න පෑ හාමුදුරුව කියනවනේ අපිට, ඒ නිසාද? නෑ පින්නතුනේ, ඒගොල්ලන්ට ලොකුම අවශ්‍යතාවයක් ඕනකම, පෞද්ගලික ඕනකමක් ඇති වෙන්න ඕන. අපි මේ නිවන් මඟ හොයාගෙන ගියේ ඔච්චර පහසුකම් ඇතුව නෙමෙයි. අපි හාමුදුරුවන්ගේ මිදුල් අතු පතු ගාලා දීලා, පඩික්කම් හොදලා දීලා, වයසක හාමුදුරුවෝ නාවලා, ඒ උන්වහන්සේලාගේ කැතගුණ ඇදලා උපස්ථාන කරලා මින් තමයි අපි ධර්මයෙන් සොයා ගන්න. දැන් පහසුවෙන් ලැබුණ වෙලාවේ වැඩි උනන්දුවකින් ඕනකමකින් හොඳට ශ්‍රවණය කරන්න ඕන. අර සුනාත කියපු විදියට පිරිසිදු සිතෙන් තමන්ගේ ජීවිත අවබෝධය කරගන්න ඕන කියන අදහසින් ශ්‍රවණය කරන්න ඕන. ඔබේ වරද තියෙන්නේ ඔබේ පැත්තේ. දැන් ඔක හරියට තේරුම් ගන්නකෝ. ඔබේ වරද තිබෙන්නේ ඔබේ පැත්තේ. ඒක ලොකු අරුතක් තියෙනවා, ලොකු ගැඹුරක් තියෙනවා. දැන් නමුත් ඔබ ධර්මය හොයන්නේ ඔබේ පැත්තෙන් නෙමෙයි, පිටේ. අධර්මයේ තියෙන්නේ ඔබේ පැත්තේ, එන අධර්මයේ දුරු කරපු තැන ධර්මයේ පහළ වෙන. එහෙම නැතුව අධර්මයේ ධර්මයේ කියලා දෙකක් නැහැ. දැන් පිරිසිදු අපිරිසිදු කියලා දෙකක් නැහැ. එකයි තියෙන්නේ, අපිරිසුදුකම තියෙන්නේ. අපිරිසුදුකම දුරු කළොත් පිරිසුදුකම. ධර්මයේ කියලා දෙකක් නැහැ. අධර්මයේ කියලා ධර්මයේ කියලා දෙකක් නැහැ. තියෙන්නේ එකයි අධර්මය. අධර්මයේ දුරු කරපු තැන තියෙන්නේ ධර්මය. දැන් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ඔබේ පැත්තේ. දැන් ඔබ අරගෙන තියෙන්නේ මොන පාක්ෂිකය තත්වයක්ද? මොන දිට්ටි පාක්ෂිකත්වයක්ද? මොන සංකල්පිත පාක්ෂිකත්වයක්ද? මොන වාචික පාක්ෂිකත්වයක්ද අරගෙන තියෙන්නේ? අන්න එතන දුර්වලකම තියෙන්නේ. අන්න එතන නිවන් දකින්න නොහැකියාව තියෙන්නේ. ඇතුළට කිඳා බහැපු, ලේ ඇට මස් නහරවලට කිඳා බහැපු මේ විවිධ පාක්ෂික තත්ත්ව ඒක පාර්ශිකව තනියෙන් හිතලා මම කියලා යම් යම් දේවල් වලට බැසගත්ත මේ ලී ඇට මස් නහරවල තැම්පත් වෙච්ච මේ සංකල්පිත දෘෂ්ටිමය ගුණය මේ චින්තනයේ ඇති ඝනත්වය දිය කළා හරිනවා කියන පින්නතුනේ ඒක තමයි ලෝකේ තියෙන හොඳම විසබීජ නාශකය. ලෝකේ තියෙන ධර්මම විසබීජ නාශකය තමයි සද්ධර්මය. ඒ සද්ධර්මයෙන් තමයි ඝනම ඝන කහට පැල්ලමක් වගේ ඝන අඳුරක් වගේ අවිජ්ජා පරමම් මලං මලකඩේ කියන්නේ කහටක් එහෙම නැත්නම් බැඳිච්ච යකඩේක බැඳිච්ච මලකඩ වගේ දෙයක් පරමම් මලං මලයක් මල බැඳීමක් තමන්ගේ හිතේ තියෙන දැවීමට තමන් කැමති නම් එයා දැවීමෙන් නිදහස් වේද? එයා නිදහස් වෙන්නේ එයා පළගැටියා වගේ දැවීමෙම හැපෙනවා. තේරුණානේ? සත්තු මරණ මිනිස්සයගේ අර සම්මුඛ සාකච්ඡාවේම අහලා තියෙනවා. සත්තු මරණ මිනිස්සයා කියනවා සතුන් මරන්න පුරුදු වුණාට පස්සේ දවසට සතෙක් මැරුවේ නැත්තම් නිකන් නිින්ද යන්නේ නැහැ වගේලු. ඇයි හේතුව? ඒ දැවීමට හිතේ ඇති කරන ඒ පාපී වින්දනයට ඇබ්බැහි වෙලා. හොරකම් කරපු රජවරු ඉන්නෝ. ඒ කියන්නේ රටේ රජතුමා. ඒ වුණාට මිනිස්සයට හොරකම් කරන්න ඕන. ඔය ඇමරිකාවේ මේ ජනාධිපතිවරු ඉඳලා දිනන සුපර් මාකට් එකට ගියාම ටූත් බ්‍රෂ් එකක් කරේ ඉනේ ගහන් යනවලු හොරේ. ඇයි ඒ? රජතුමා ජනාධිපති සල්ලි තියෙනවා. නමුත් අර හොරකමක් කරාම තියෙන ෆීලින් එක ගන්න එයා හොරකම් කරනවා. ඒක තමයි ස්වභාවය. දැන් තේරෙනවනේ මේ මනසේ තියෙන විකෘති භාවය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා තියෙන ලොකු කෝටිපතියේ ඒ මිනිස්සයාගේ විනෝදාංශය තමයි මහ රාත්‍රී රෑ 12ට විතර ගිහිල්ලා කොයි බහරි කඩයක් ඉස්සරහා කැත කරලා එනවා. ගෙදර ටොයිලට්ස් තියෙනවා. කාගේ හරි හොඳ ලස්සන කඩයක් ගාවට ගිහිල්ලා දියුණු කඩයක් ළඟට ගිහිල්ලා කැත කරලා එනවා. ඒ කෝටිපතියෙක් ඒ ෆීලින් එක යාට ගන්න බෑ වෙන මොකක්වත් කළා. එයා ඒ වැඩේ කරනවා. එතකොට තේරුම් ගන්න මේ මනස කියන එක යම්කිසි දෘෂ්ටිමය සංකල්පිත ඇබ්බැහිවීමක් ඇති කරගත්තාම මේ ඇබ්බැහිවීම තුල ඉන්නවා. දැන් මෙතන ඇවිල්ලා බණ අහන්නේ මමෙක් හැටියට. මම බණ අහන්න ආවේ දැන් මම අහන්නේ බණ. ගොඩාක් අයට ධර්මයේ උමනා වෙලා තියෙන්නේ මමත්වේ වැඩි කරගන්න. මමත්වේ වැඩි වෙන විදියට මමත්වයට අමුතු දැනුමක් ලබා දෙනකොට ඒගොල්ලෝ සන්තෝෂයි. මේ අපි කරන වැඩේට ඔබේ ප්‍රඥාව යම්කිසි ප්‍රමාණයක කැමති වුණාට ඔබේ හදවත සම්පූර්ණයෙන්ම අකමැති. ඇයි? ඔබේ මනසට මේ මාව අහු වුණොත් එහෙම මාව සම්බෝල කරයි. ඒකට හේතුව ඔබේ මනස කැමති නෑ, ඒ මනස කියන ඔය යකා තමයි මාව විනාශ කරන්න හදන්නේ කියලා. ඒ වගේම ඔය මනස කියනවා ඔය යකාගේ බණ අහන්න එපා කියලා. ඉතින් මනස පාර්ශවය අරගෙන සමහර අය මනස අනුගමනය කරන අයත් ඉන්නවා. ප්‍රඥාවේ පාර්ශවය අරගෙන නෑ තා මාරයන වේද කියලා අර මාරයව දුරු කරන්න මහන්සි වෙන අයත් ඉන්නවා. ආගමිකයෙකුට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? අපි හිතමු බෞද්ධ ආගමනේ. බෞද්ධ ආගමිකයෙකුට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ කෙනෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. මෙහෙණින් වහන්සේ නමකට කවදාවත්ම නිවන් දකින්න බෑ. උපාසකයෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. උපාසිකාවකට කවදාවත්ම නිවන් දකින්න බෑ. දැන් තේරුම් ගත්තද? ඒ කාරණේ හොඳට තේරුණාද? කවදාවත් සිංහල ජාතියටවත් මුස්ලිම් ජාතියටවත් දෙමළ ජාතියටවත් බර්ග ජාතියටවත් නිවන් දකින්න බෑ. කවමදාකවත් කිසිම ස්ත්‍රියකට නිවන් දකින්නත් බෑ, කිසිම පුරුෂයෙකුට නිවන් දකින්නත් බෑ. එතකොට ස්ත්‍රී පුරුෂ වෙන විවිධ තනතුරු වලට පත් වෙන්නේ. භික්ෂුන් වහන්සේලා වෙනවා, මෙහෙණින් වහන්සේලා වෙනවා, ෆාදර්ස්ලා වෙනවා, පූසාරලා වෙනවා, කුරුක්කල්ද කරක්කල්ද තුමාලා වෙනවා, ඔය ඔක්කොම වෙනවනේ. ඒ කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න නම් අර සියල්ලෙන්ම නිදහස් වුණු මනසක් එයා තුළ ඇති වෙන්න ඕන. ඒකට හේතුව නිවන ජාතික නැහැනේ. නිවන ආගමික නැහැ. නිවනට ජාතික ගීයක් නැහැ. ඈ නිවනට ලාංඡනයක් නැහැ. දැන් බුද්ධිස් ලාංඡනයක් තියෙනවා නේද? මොකද්ද රවුමක් ඇඳලා ඒකේ කරත්තරෝදයක් වගේ අටක් ගහලා මොකද්ද ලාංඡනයක් හදාගෙන තියෙනවා. නිවනට ලාංඡන නැහැ. ආකාශේ බදන්නත්ති සමනෝනත්ති බාහවේ. අහසේ පියසටහන් නැත. ශ්‍රමණයා කියන එක ඇතුළෙත් ලාංඡනයක් නැත. දැන් පොතේ තියෙන විදිහට නෙමෙයි මම ඇත්තෙන් මේක විකෘති කළා මම ඔබට කිව්වේ. පොතේ තියෙන්නේ ශ්‍රමණයෝ මේ රහතුන් වහන්සේලා කැලේ ඇත, නගරේ නැත කියලා. ඒක තමයි හරි කතාව. මම දේශනා කරේ විකෘතිය. ඔබ කැමති නම් විකෘතිය බාර ගන්න, නැත්නම් ප්‍රകൃතිය බාර ගන්න. මෙහා දෙන ගොඩක් අය විකෘති වෙන්න තමයි කැමති. එතකොට අහසේ බිය සටහන් නැත ශ්‍රමණයා කියන්නේ කවුද? සටහන් නැති කෙනෙක්, අසංකාරික කෙනෙක්, අකාලික කෙනෙක්, අවේදිත කෙනෙක් කියන්නේත් එයාටම තමයි. සටහන් නැති කෙනෙක්. දැන් බලන්න ඔබ ළඟ තියෙන සටහන දැන් බලලා සටහන මකා ගන්න. පාඩමක් හැටියට අරන් යන්න එහෙම ලෑස්ති වෙන්න එපා. ඊළඟ දේශනේ වචන ටික අහන්න පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ ඇති සටහන තමා තුළ මකා ගත්තොත් පමණයි. සටහනක් නැතුව ධර්මයේ අහසන පුරුදු වෙන්න ඕන. ඔබ හිතනවද මම කියන පුජ්‍යලයා ඉන්න ඕන කියලා නිවන් දකින්න? ගේ හදන්න මම කියන පුජ්‍යලයා ඉන්න ඕන. ළමයි හදන්න මම කියන පුජ්‍යලයා ඉන්න ඕන. ළමයින්ට උගන්වන්නත් මම කියන පුජ්‍යලයා ඉන්න ඕන. කසාද බඳින්න මම කියන පුජ්‍යලයා ඉන්න ඕන. රණ්ඩු වෙන්න දේපල බෙදා ගන්නත් මම කියන පුජ්‍යලයා ඉන්න ඕන. නිවන් දකින්න. ඇයි තනතුරු ලබන්න? ඕ ආරාමාධිපති, දෙවැනි අධිපති, තුන්වැනි අධිපති, නගරාධිපති, ජනාධිපති වෙන්නත් කෙනා ඉන්න ඕන. නිවන් දකින්න කෙනා ඉන්න ඕනද? නිවන් දකින්න කෙනා අවශ්‍ය නැහැ. කෙනා තමයි නිවන වහලා තියෙන්නේ. ඔබ අහන්නේ මගෙන් ප්‍රශ්නය, මේ ශ්‍රමණයා කොහෙද ඉන්නේ කියලා අහන්නේ. ඒක නේද? ඒක අහන්න නේද ආවේ? ඔබට ශ්‍රමණ වෙන්න අවශ්‍යයි. මගේ නම් අර්ථය වෙන වෙන අර්ථ දීලා ඇති. මගේ නම් අර්ථය ශ්‍රමණ කියලා කියන්නේ මනස ෂය කරගත් කියන එක. මනස ෂය කරගත්තාම ෂය වූ මනසක් ඇති කෙනා ශ්‍රමණ. වෙන මොකක් හරි අර්ථයක් ඇති? මගේ අර්ථය ඔක තමයි. වචන කියන්නේ හරි සරල හිටෝපු නිකන් කෝටු කෑල්ලක් වගේ එකක්. ඕක ඇවිල්ලා මොකක් හරි එකක් කියන්න පුළුවන්. ඒක ගහක් වගේ එකක්. කොහෙ තියෙනවා ඒ ගහට කවුරු හරි කෙනෙක් කවුරු හරි හඳුන්වා දීමක් කරාම ඒක ඒ විදිහට මිනිස්සු ගන්නවා. ඉතින් මේක නෙවැරදිව හඳුන්වා දීම මොකද්ද කියලා බුදුහාමුදුරන්ගෙන් විමසුවා. බුදුහාමුදුරෝ දේශනා කරේ අපේ සංසිඳීම ඇති වෙනවා නම්, අපේ අවබෝධය පැහැදිලි වෙනවා නම්, අපේ ලෝභ ද්වේෂ මෝහ දුරු වෙනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒක තමයි නිවැරදිම නිර්වචනය. සමහර කෙනෙකුට නරක කෙනෙක් වෙයන් කිව්වට පස්සේ ඌ හොඳ කෙනෙක් වෙනවා නම්, එහෙමනම් හොඳ වචනේ නරක කෙනෙක් වයන් කියන එක. හොඳ කෙනෙක් වයන් කියලා කිව්වහම හොඳ වෙනවා නම් එතන හොඳ වචනේ හොඳ කෙනෙක් වයන් කියන එක. මෙන්න මෙතෙන්ට නැගාපු බුද්ධියක් ලංකාවේ මිනිස්සුන්ට නෑ, ගොඩාක් දෙනෙකුට නෑ. තේරුණා නේද? මතක තියාගන්න, ලංකාවේ බහුතරය ගොන්හරක්. 10%ක් වගේ සුළු පිරිසක් තියෙනව දර්ශන ඥානයක් තියෙන අය. ඒකෙන් පිරිසක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. මෙතනත් ඒ හරක් දෙන්න දුන්දෙනෙකුත් ඇති. කියන්න බෑ නේද කවුද කියලා? හරියට මෙච්චර කියද්දි පැහැදිලිව මේක අවබෝධ වෙන්නේ නැත්නම් ඒ මොකද්ද? ඒ හරක් ගතියනේ නේද? හරකෙක් නොවුණා නම් මේක මාස 3ක් 4ක් 5ක් 6ක් අදිනකොට මේක අවබෝධ කරගන්නවා. අඩුම තරමේ අවුරුදු 2ක් 3ක් 5ක් ඇතුළත 3 4ක් ඇතුළත අනිවාර්යයෙන් මේ පණිවිඩය අහලා මේක අවබෝධ කරගන්නවා. හරකෙක් නෙමෙයි නะ. හරට්ට බෑ. ඒ රිදෙනව නම් ඒ රිදෙන්නේ ඒ හරක් ගතියට. ඔබට හරකා කියලා කිව්වහම ඔබේ ඍදුම් කන්නේ ඔබේ හරක් ගතිය. ඔබට බූරුව කියලා කිව්වහම ඔබට ඍදුම් කන්නේ ඔබේ බූරු ගතිය. තේරුණාද? ඔබට බල්ලා කියලා කිව්වහම ඔබට ඍදුම් කන්නේ ඔබගේ බලු ගතිය. ඔබට නරියා කියලා කිව්වහම ඔබේ ඍදුම් කන්නේ ඒ නරි ගතිය. ඔබට වලහා කියලා කිව්වොත් ඍදුම් කන්නේ වලස් ගතිය. ඔබට බැල්ලි කියලා කිව්වහම ඍදුම් කන්නේ ඒ බැල්ලිගේ ගති ස්වභාවයක් තියෙන ඒ ගතියට වැඩිච්ච ගමන් තමයි බැල්ලි නැගිටිනවා. නැත්තම් මගේ නෙමෙයි. දැන් මම ඔබට පියදාස කියලා අඬ ගහන ඔයගොල්ලෝ කවුරුත් ඇස් ඇරලා බලන්නේ. ඇයි? නම මගේ නෙමෙයි. එතකොට මේ සංඛාර උපාදාන තියෙනකොට ඒ සංඛාර උපාදානය තුල තමයි අවදිය. එතකොට මේ සංඛාර උපාදානය නැති රහතුන් අවදියක් නෑ ලෝකේට. ලෝකෝත්තර අවදියක් තියෙන උන්වහන්සේලාට. මේ ලෝකේට සංස්කාර උපාදානේ ලෝකේට අවදි වෙන්නේ නෑ. ඔයත් හදලා තියෙන්නේ කොහොමද? මේ සංස්කාර වලට අවදි වෙන්නේ. දැන් මේ බණ වලට අවදි වෙනවා. සුභ වචන, අසුභ වචන, මධ්‍ය වචන, ගැඹුරු වචන, හර වචන, මේ වචන, මේ වචන කී කී අවදි වෙනවා. හා වචනවල අවදියෙන් ඒ වචනවල අවදියෙන් තමන් රස විඳිනවා. ශබ්ද රසය කියලා එකක් තියෙනවා. ඒකෙන් රස විඳිනවා. ගීතේ වල එහෙම තියෙන ගොඩක් වෙලාට ශබ්ද රසය තියෙන්නේ. කාව්‍යමය රසය, ගායන රසය තියෙන්නේ. ඒක තනුව තාලය තියෙන්නේ. එතකොට වචනවල රසවත් බවක් තියෙනවා. රස වචන තියෙනවා. අමිහිරි වචන, රස නැති වචන තියෙනවා. ඊළඟට මේ වචනවල තියෙනවා අර්ථ ශූන්‍ය වචන තියෙනවා, අර්ථ පූර්ණ වචන තියෙනවා. මොකද්ද මේ අර්ථ පූර්ණ වචනයක් කියන්නේ? සද්ධර්මය කියලා ඇසෙන්නේ පින්නතුනේ අර්ථපූර්ණ වචන. අර්ථපූර්ණ වචන කොහොමද අර්ථපූර්ණ වෙන්නේ? ඒවා ලෝභාර්ථයෙන්, ද්වේෂාර්ථයෙන්, මෝහාර්ථයෙන් තුරන් වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන අර්ථ තුනක් නැති වෙනවා. නැවතු හිතාගෙන ඉන්න මේ අලෝභ, අද්වේෂ, අමෝහ, හරීම, ශෝක අපි මේක අල්ල ගන්න ඕන කියලා නේද හිතන් ඉන්නේ? නැද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන එකත් ලෝභ, දේශ, මෝහ හා සමානම නරකයි. දැන් මේ බෞද්ධයන්ට කෙලවිලා තියෙන්නේ මොකද? අලෝභ, අද්වේෂ, අමෝහ අල්ලගෙන. කොහොමද අල්ලගත්තේ? ලෝභ, දේශ, මෝහ වශයෙන්. දැන් තේරුණාද? බෞද්ධයන්ටයි, හාමුදුරුවරුන්ටයි, මෙහෙණින් වහන්සේලාටයි ඔක්කොටම වැරදිලා තියෙන තැන, අපේ භාෂාවෙන් කියන්නේ කෙලවිලා තියෙන තැන ඔතන. අලෝභ, අද්වේෂ, අමෝහ අල්ලගෙන. එතකොට මේ අල්ල ගැනීම ඇතුළේ තියෙන මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. ඒ නිසා අලෝභ, අද්වේෂ, අමෝහ අතහැරපන් කියලා කිව්වම තරහ යනවා. ඇයි මොකද? අලෝභ, අද්වේෂ, අමෝහ, ලෝභ, ද්වේෂ, මෝහ වලින් අල්ලලා. කා කියනවා සැබවින්ම ප්‍රතික්ෂේපයකටවත් අනුමැතියකටවත් එන්න නෙමෙයි මේ කියන්නේ. දැන් අපි අලෝභ ද්වේෂ මෝහ අත්හැරිය ගමන්ම ඊට පස්සේ එහෙනම් අපි ලෝභ දේශ මෝහ වලට යන්න ඕනද කියලා හයි. බොහෝම එක තැනක සංසුන්ව අවබෝධ කරගත යුතු ධර්මයක්. දැන් තේරෙනවද තමන්ගේ හිත මොන තරම් බැඳීම් වලින් බැඳිලා තියෙනවද? ඒ බැඳීම් බැඳීම් මොන තරම් අයින් කරන්න අමාරුද? අපේ මිනිස්සුන්ට කිව්වොත් අනිත්‍ය අතහැරලා දාන්න කියලා අත්හරින්නේ නැහැ. ඒ මොකද හේතුව? අනිත්‍ය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් කියලා ඒක අල්ලන්නේ නැහැ. දුක අතහැරලා දාන්නේ කිව්වොත් එම අනේ නැහැ, ජීවිතේ දුකයි කියලා තියෙන්නේ, බුදුහාමුදුරුවෝ දුකයි කියලා සංසාරේ කියලා තියෙන්නේ. දුක ගැනම අපි කල්පනා කරගෙන දුකින්ම ජීවත් වෙලා දුක් මූඩ් එකෙන්ම සෑඩ් මූඩ් එකෙන්ම ඉඳලා මැරෙලා යන්න ඕන. දැන් බලන්න ඔය ආරණ්‍ය වල ඉන්න හාමුදුරුවරු, ඒ වගේම ඔය ආරාම වල ඉන්න මෑණින් වහන්සේලාගේ මූණු දිහා බලන්න, ෆුල් සෑඩ්. හිනා මූණක් නැහැ, නිදහසක් නැහැ, ප්‍රබෝධමත් බව, සතුටෙන් ඉන්න බව නෑ. බලන්න මහා නාහිමිවරුන්ගේ මූණවල් කළු වෙලා පැටි වෙලා මේ වෙලා නේද? මේ ඇයි හේතුව? මොකක් හරි හේතුවකට ඒගොල්ලොන්ට හැමතිස්සෙම කේන්තියෙන් තරහෙන් හරි ප්‍රභු හිනා වෙන එක තමයි වරද. පුටුවක වාඩි වෙලා බණහන එක තමයි වරද. භාවනා කරන එක තමයි වරද. භාවනා කරන තැනක් තිබුණොත් එම හොයාගෙන ගිහිල්ලා ගහනවා ඒ තැන්වලට. එතකොට එහෙව් මෝඩයෝ ඉන්න රටක ජීවත් වෙන්න ඔබ මම පින් කළා කියන එක පුදුමයක්නේ. දැන් මොකක්වත්ම වරදක් හොයාගන්න බැරි වුණා මොකද්ද වරද? පුටුවල වාඩි වී බණහන එක. තේරුණානේ? ඒ කියන්නේ මොකක්වත්ම වරදක් හොයාගන්න බැරි වුණා වාඩි වෙලා ඉන්නේ කොහෙද කියලා බලලා ඒක තමයි වරද. පුටු වල හැම වාඩිලා බනහන්නේ. ඒවන් වූ මෝඩයෝ පිරි රටක ජීවත් වෙනවා. ටිකද නැහැ ඉන්නේ, වැඩි පිරිසක් නැහැ. ඒ වගේ මෝඩයන්ට ඉඩ දෙන්න පුළුවන් කම නැහැ. යුක්තිය හමුවේ යුක්තියෙහි සාධාරණත්වයේ ඥානයද, අයුක්තිය හමුවේ අයුක්තිය හා අසාධාරණත්වයේ ඥානයද තිබිය යුතුයි. අර ඒබ්‍රහම් ලින්කන් මහත්තයාගේ ගුණේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එයා කිව්වේ මගේ පුතාට රළු මිනිසුන්ට රළු ලෙසත්, මෘදු මිනිසුන්ට මෘදු ලෙසත් කටයුතු කරන්න උගන්වන්න කිව්වලු. කොහොමද හරි දැන් ඔබ දැහැමිම වුණොත් මොකද වෙන්නේ? බෑනේ. එතකොට අයුක්ති අසාධාරණ මනුස්සයෙක් එක්ක සටන් කරන්න බැරි වෙනවා. රළු මිනිසෙකුට රළු විදියට මුහුණ දෙන්නත්, මෘදු මනුස්සයෙකුට මෘදු ලෙස මුහුණ දෙන්නත් පුළුවන් ශක්තිය එහෙම හරි නැද්ද? එහෙම හොඳ නැහැ නිකන්. ඒක නිකන් අකාරුණිකයි වගේ නේද? රළු මිනිසෙකුට රළු ලෙස මුහුණ දෙන එක නිකන් හරි නෑ නේද? එහෙම හිතෙනව නැද්ද? එහෙම හිතෙන්නේ නැද්ද? අපි හිතනවා මෙතෙන්ට එකපාරට පණ කඩාගෙන පැන්නා අල්කාරි ඩායගේ දුන්දනේ. දැන් ඔක්කොම පොලිමට තියලා වෙඩි තියලා දාන්නයි හදන්නේ. ගොඩාක් බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ අනේ අල්කයිඩා තුන්දෙනා බුදු වේවා කියලා අපි මෙරුම් කමු කියලා. ඒකනේ හොඳ හාමුදුරනේ මැරෙනවා. ඒක තමයි අර බෝසත් චරිතවලින් සමහර ඒවා ගොන් කතා අරන් තිනෝ. හිතාගෙන ඉන්නේ අර අල්කයිඩා තුන්දෙනාව බුදු කරන්න අපි මෙරුම් ගන්න වෙන්න ඕන කියලා. දැන් කවුරු හරි කෙනෙක් ඒක පාලනය කරනවා. මැදට පැනලා බොහෝ දෙනාගේ යහපත සඳහා හරියට පිස්සු බල්ලෝ 3 දෙනෙක් හැටියට දැකලා මේ පිස්සු බල්ලෝ හිටියත් එකයි නැතත් එකයි නේද කියලා සැලකිලිමත් වෙනවා. දැන් සම්බන්ධක මෙන්න මේ පාරේ මේ දුවන පිස්සු බල්ලෙක් හොයාගෙන පොලු ටිකක් අරන් කොල්ලු ටිකක්. ඌ කකා දුවනෝ මේ පාරේ ඉන්න ඔක්කොම අය කනව දුවනෝ බල්ලෙක්. දැන් එතකොට මං කියන්නේ අනේ පාව උකට ගහන්න එපා අනේ පාව පිස්සු බල්ල නේද කියලා. ඌ අල්ලන්නත් බෑ. එතකොට මම නම් පොලු අරන් ගියේ නෑ. ඒ යක්කු පොලු අරන් ගිහිලා අර උට ගහන්න ඇති. ඒ යකා ඒ බල්ල හිටියත් එකයි නැදත් එකයි ඒ යකා මැරෙනවා. ඒ බල්ල මැරෙනවා. පිස්සු බල්ලේ. එතකොට මේ ඥානවන්ත කම කියලා කියන්නේ හරි අධෛර්යමත් හරි අඥාන තැනකින් පිබිදෙච්ච මෝඩ මෝඩ ශ්‍රද්ධාවක් හෝ මෝඩ මෛත්‍රියක් තියෙන කෙනේ නෙමේ. හරි මැදහත් බවක මහා දාර්ශනික අවධියක් තියෙන කෙනෙක්. ඒක වැටෙන්නේ මොනම අන්තයකටවත්. පාපේ අන්තයකට වැටෙන්නෙත් නැහැ. ඔව් පිනේ අන්තයකට වැටෙන්නෙත් නැහැ. අවස්ථානෝචිතව අත්තහිතං කත්තබ්බං තමන්ගේ යහපත වෙනුවෙනොත් පරහිතංච කත්තබ්බං අනුන්ගේ යහපත වෙනුවෙනොත් එයා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවධියක් තියෙන්න ඕන. ඔබ කෙසේ වෙයිද දන්නේ නැහැ. මන්නම් එහෙමයි. ඔබටත් එහෙම වුණොත් හොඳයි කියන්නේ මට තියෙන්නේ. ගෙදර කට ගහගෙන එන ලේලි කෙලෙක් එහෙම ඉන්නවා නම් දවස් දෙකක් විතර බලාගෙන ඉඳලා දුන්න නම් හට්ටි දැට්ට කරේ හිටින්න අයි කෑ ගන්නෑ. නැන්දම්මට වුණත් එහෙම අයි කෑ ගන්නෑ. කියන්නේ සාධාරණත්වය ඉක්මවන්න බෑ. යුක්තිය ඉක්මවන්න බෑ. තමන් අසාධාරණ විදියට එහෙම දේවල් කරන්න එපා. තමන්ගේ කරටේ හට්ටි දැට්ට ඒක නිසා තමන් හරියට ඉන්න ඕන හරි තැන. නෙවැදි තැන ඉන්න ඕන. ගෙවල් දොරවල් පුතාට ලේට ලියලා දීලා තියෙනවා නම් ඒව කරන්න හම්බෙන්නේ මහලු නිවාසයක් හොයාගන්න පුළුවන්. ජීවිත බුද්ධිය තිබුණොත් පුළුවන් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. නිවන් දකින්න හොඳ උජුපටිපන්න භාවයක් ඕන. මොකද හේතුව මාරයා එනවා සුභාරමුණෙන් එනවා සුභාරමුණෙන් එනවා. මොන දෙකෙන්ම එනවද? සුභාරමුණෙන් එනවා අසුභාරමුණෙන් එනවා. දැන් එක වෙලාවක එනවා ප්‍රිය වූ මනාප වූ කාන්ත වූ විදියට එනවා. තණ්හා රති රාගා මනස්කාන්ත විදියට එනවා. ඇලුනොත් මොකද වෙන්නේ? සුබයි කියලා. නිවන් දැකලා හමාරයි. දැන් අපේ සත්ව කරුණාව හට ගන්න ස්වාමීන් වහන්සේලාට නොට අයට සමහර වෙලාවට සත්ව කරුණාව හට ගන්න මම කියන්නේ හොඳයි. හටගෙන ඊළඟට මේ කැලේ ඉන්න සර්පය පවා අල්ලල්ල බේදම තමා යනවා. පාරේ ඉන්න බල්ලන්ට බේදම තමා යනවා. උන්ට දෙන්න ඕන තමයි, උදව් කරන්න ඕන තමයි බේද. නමුත් නිවන් මගෙන් බැහැර වෙන්න ඒක මාර බාධකයක් වුණා. කරුණාවම තමයි. ඊළඟට දන් දෙන්න ඕන, චෛත්‍ය පන්සල් හදන්න ඕන කියලා කනේ තියෙන කරාබු දෙක ගලව ගලව දම දම අරව ඇතුළට වහලා මැටි වලින් වහලා අපි වැඳ වැඳ ඉන්නවා. අනාගතයේ තව අවුරුදු 50කින් විතර ඔය ඔක්කොම කඩලා ලංකාවේ තියෙන ණය ටික ගෙවලා දායි. අනාගතයේ එන වෙනත් ආගමික කණ්ඩායම්. එහෙව් මෝඩයෝ ඉන්න රටක්. කනේ තියෙන කරාබු ගලවල චෛත්‍ය ඇතුළට දාලා ඒක වටේ කලගෙඩියක් අරන් කරගෙන තරම් මෝඩයි. මාර පරාජය කරන සිත මොනම ආන්තයකටවත් මොනම සංඛාරයකටවත් මොනම කුසලයකටවත් මොනම අකුසලයකටවත් රැවටෙන්න බෑ. පුණ්‍යාභි සංඛාරා අපුණ්‍යාභි සංඛාරා. පිනට රැවටෙන්නත් බෑ, පවට රැවටෙන්නත් බෑ. සබ්බේ සංඛාරා අනිච්චානස. දැන් හාමුදුරන්ගේ බණ මොකද්ද මේ අතර? මොකද්ද හාමුදුරුවෝ කියන්නේ? තේරෙන්නේ නැති බණක් කියන්නේ. කඩේ තේරෙන්නේ නැහැ කියනද මම මේක බාර ගන්නවා පිළිගන්නවා. ඇත්ත. මම තේරෙන්නේ නැති බණක් කියන්නේ, මම වගේ බණ කාට හරි කියන්න පුළුවන් නම් එයාටත් කියන්න කියලා මම ආරාධනා කරනවා. ඒ තේරෙන්නේ නැත්තේ හැම විටම මේ සියල්ල වචනය ඉක්මවා, පද ඉක්මවා, සූත්‍ර ඉක්මවා, ලෝක සම්මතය සීමාව ඉක්මවා, ලෝකයේ ඉක්මවා පවතින දෙයක්. බුදුහාමුදුරන්ටත් චෝදනාවක් තුන සම්මතය දෙදරා දානවා කියලා, මෙයා නැති කරලා දානවා කියලා. ඔව් සම්මතයේ දෙදරා යනවා තමයි. අකාලිකත්වය යන ගමන් කරද්දී ලෝකේ ඉක්මවා යනවා මේ වචන. මා උත්සාහ කරන්නේ ඔබ කාරුණික කෙනෙක් කරන්නවත් අකාරුණික කෙනෙක් කරන්නවත් නෙමෙයි. මාගේ උත්සාහය ඔබ කිසිවෙක් නොවන තත්ත්වයට, කිසිවෙක් නොවන තත්ත්වයට, කිසිවෙක් කියන මේ කෙනෙක් වශයෙන්, හොඳ හෝ නරක හෝ වශයෙන් හෝ මධ්‍යස්ථ හෝ වශයෙන් කෙනෙක් නැති තත්ත්වයට පත් කරා. ඒක තේරුණාද? ඇයි කෙනෙක් නැති තත්ත්වයට පත් කරන්න හදන්නේ? ඔය කෙනා කියලා අල්ලගෙන තියෙන අවිද්‍යාවක්, මුලාවක්, මිරිඟුවක්, මායාවක්, රැවටීමක්. සැබෑ ලෝකයේ යථාර්ථය හඳුන්කූර දුමක් වගේ එකකින් මේ මහා පොළොව පෘථුවිය හැදිලා, ඒක මහා ඝන පර්වතයක් වෙලා අවුරුදු මිලියන ගණන්, ඒකේ මොකද්ද ජීවීන් ටිකක් නලියන්න නලියන්න හටගන්නවා මේ සතර මහා භූතයෝ ගස්තනේ වෙන තැන. එහෙම ගස්තනේ වෙච්ච එක 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 සත්ව වර්ග හැදුනා. ඒ සත්ව වර්ගය අතරින් මෙන්න මේ කකුල් දෙකක් තියෙන, ඔළු ගෙඩියක් තියෙන, මූණ මැද නාහයක් තියෙන, අනිත් සත්තුන්ගේ මූණ මැද තමයි ගොඩක් අයගේ නාහය තියෙන්නේ, මූණ මැද නාහයක් තියෙන මේ සතා වැඩුණා. ඒ සත්තු ටික තමයි ඔය ඉන්නේ ඔක්කොම ටික. මාතේ සතෙත් තමයි ඒ සතා වැඩුණා. ඒ සතා වැඩිලා 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 නොයෙකුත් හාල්, මාළු පිණි බත්, මස් මාංශ අරව මේවා මාළු කන්න පටන් අරගෙන කොහොම හරි මොලේ වැඩිලා හැදිලා යුග යුග පෙරළේ ඇවිල්ලා ඒ මිනිස්සයා මනස කියන පැත්ත, ආධ්‍යාත්මයේ පැත්තේ ගවේෂණයක් කරලා විවිධ සොයා ගැනීම් කරපු ඒ යුගයන්වල විශිෂ්ට සොයා ගැනීමක් මේ ගෞතම සිද්ධාර්ථ නම් මහා උත්තම අසම සම පුරුෂයාණන් සොයාගත්ත අන්නේ දායාදය තමයි අපිට මේ තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න බෑ ඉන්ද්‍රියන්ට කොටු වෙච්ච පටු මනසකට. හරි උජු පටිපන්න මනසක් තියෙන්න ඕන. හරි උජු පටිපන්න මනසක් තියෙන්න ඕන. තනියෙන් විදර්ශනා කරන, තනියෙන් තමන්ගේ ධර්මයේ සොයා යන තේරුණානේ. මොනම යකෙකුටවත් බය වෙන්න බෑ. ධර්මය අවබෝධ කරගත් අම්මල කියන කතාව ආමදරි මම මොන යකෙකුටවත් බය නැහැ කියන. ඒකේ අදහස් වෙන්නේ මොකද්ද? අන්න උජුපටිපන්න භාවය. ඇයි බය නැත්තේ? අවබෝධය නිසා. ඕ මහින්සක අම්ම කෙනෙක් හිටියා. වයසක අම්ම කෙනෙක්. මේ අම්ම කොහොම හරි බණ අහලා 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 වෙන වැඩක් නැහැ. තේරුම් අරගෙන කියන දැන් මම මොන යකෙකුටවත් බය නැහැ. මාරයට බය නැහැ. අපායට බය නෑ, මරණයට බය නෑ, මොන යකෙකුටවත් බය නෑ. ඔහොම ඒව කියනවා. ඉතින් ඔය නිකම් බොරු චණ්ඩිත් කියනවා. බොරුවට බයට කියන්නේ සමහරලාට මම මොනවකට බය නැහැ කියලා කියන්නේ. එහෙම එකක් නෙවෙයි. මේක ඊට වඩා ගැඹුරු අර්ථයක්. රළුකම නිසා නෙමෙයි, අවබෝධය නිසා. සමහර අය ඉන්නව මරණයට බය නැති කමක් තියෙනව රළුකම නිසා. ඒ කියන්නේ මේ ආත්මේ ඔහුට මරණයද ජීවිතයද කියලා දෙකක් නැහැ. ඒ ඉබාගාතේ තෙතමනයක් නැති මනසක් නිසා ඔහේ යනවා. හැබැයි සංසාරේ හිත දුකටපත් වෙනවා කියලා දකින්න ඒව වුණත් පුළුවන් දරා ගන්න කියලා හිතන මිස්සු ඉන්නවා. එහෙම එකක් නෙමෙයි. ධර්මයේ කොහෙද තියෙන්නේ? දැන් හොයාගත්තද? තේරුම් ගත්තද? අවබෝධ කරගත්තද? අනුමාන වශයෙන් හරි ඔළුවට පූංචි එළියක් ධර්මයේ ආලෝකයක් එනවද? අර මූදේ අතරමං වෙච්ච අයට පොඩි ආලෝක සංඥාවක් කොහෙන් හරි එනකොට හරි සන්තෝෂයක් නේ දකින්නේ. ආන්නේ ප්‍රදේශේ තමයි අපේ ගොඩබිම තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඒ වගේ පුංචි ධර්මයේ ආලෝකයක් ඔබට එනවද කොහෙන් හරි? අන්නේ පැත්තට යන්න. වචන නැමැති පෙට්ටගම් වල දාලා ධර්මයේ වහන්න බෑ. ඒකට හේතුව ධර්මයේ ලාංඡනයක් නෙමේ, සටහනක් නෙමේනේ නේද? සමනෝ නත්ති බාහිරේ. ආකාසේ සටහන් නැත. ඒ වගේම ශ්‍රමණයා කියන කෙනා ඔබට අඳුන ගන්න ඕන නම් අර අහසේ සටහන් නැතිසේම බලන්න ඕන. ශ්‍රමණයා ඔබට දැක ගන්න අවශ්‍ය නම් අහසේ සටහන් නැතිසේම බලන්න ඕන. මේක සිතක් උපද්දවල සිතක් අල්ල ගැනීම නෙමෙයි. ගොඩක් භාවනාවල් කියලා කියන්නේ ලෝකේ තියෙන හැම භාවනාවක්ම වගේ මේ විදර්ශනා ලෝකෝත්තර මාර්ගය ඇරෙන්න අනිත් ඔක්කොම භාවනා තියෙන්නේ සිතක් උපදවල සිතක් අල්ල ගන්නවා. ලෝකේ තියෙන හැම භාවනාවකම ස්වરૂපය තමයි හිතක් උපදවල හිතක් අල්ල ගැනීම. නමුත් විදර්ශනාව තුළ හිතක් උපදවල හිතක් අල්ල ගන්න උගන්වන්නේ නැහැ. විදර්ශනාව තුළ හිතක් උපදවා හිතක් අල්ලගන්න උගන්වන්නේ නැහැ. දැන් ඔබේ භාවනාව හැටියට ඔබ දැන් කරන දේ තුළ බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනේ තියෙනවද කියලා. හිතක් උපදවල හිතක් අල්ලගන්න අනුශාසනයක් නැහැ. ඔබ කරනවා නම් මේ මොහොතේ හිතක් උපදවල හිතක් අල්ලගත්ත ස්වභාවයක්. පොඩ්ඩක් පැහැදිලි කරන්නත් ඕනද හිතක් උපදවල හිතක් අල්ලගන්නවා කියන්නේ මොකද්ද කියලා? මම මෙන්න මේ විදිහට ඉන්න ඕන කියලා මොනවා හරි ක්‍රමයක් හදා ගන්නවා. අන්න ඒකට කියනවා හිතක් උපදවන. තේරෙනවද? මම අරමුණු දිහා බලන් ඉන්න ඕන. දැන් මොකද්ද හිතක් උපදව? මොකද්ද හිත? අරමුණු දිහා බලන් ඉන්න ඕන. ඊළඟට හිතක් උපදවල හිතක් අල්ලගත්තා. මොකද්ද ඒ හිත? ඒ හිතම අල්ල ගන්නවා. මොකද්ද? බලන් ඉන්නවා. වැඩේ කරගෙන යනවා. ආයි තව එක්කෙනෙක් කියනවා ටික දවසක් ගියාම කියනවා ඒක හරි නෑ වගේ. අර හාමුදුරුවෝ කිව්වනේ මොකද හිතන්නේ නැතුව ඉන්න ඕන කියලා. හිතන් නැතුව ඉන්න ඕන කියලා හිතක් උපදවනවා. ඒ හිත අල්ල ගන්නවා. අල්ලගෙන ඔන්නේ ඉන්න දැන්. ඒක හරියන්නේ නැහැ. දැන් එතනත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ හාමුදුරුවනේ සෑහෙන්න උගත් ඥානවන්ත උන්වහන්සේ ත්‍රිපිටක විසරද අග්ගමහා පණ්ඩිත හාමුදුරුවනේ ඒ නිසා කියන දේ අහන්න උන්. ඔබ නාහේ ළඟ තියාගෙන හිත. ඕන හිත උපදවාගත්ත. කොහෙද තියාගන්න උන්? නාහේ ළඟ. දැන් නාහේ ළඟ තියෙනවා හිත. නාහේ උස්ම වදිනවා. මොන බල බලා ඉන්නවා. කාලයක් කියන ඌව කළා හරියන්නේ නැහැ. දැන් පිළිකුල් භාවනාව කරන්න ඕන. ඔය නව සීවිතකේ වඩන්න ඕන. අට්ටික සංඥාව වඩන්න ඕන. මෙන්න මේ අටකොට දිහා බලාගෙන ඉඳපන් කිව්වොත් අට්ටි 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 කියා ඉන්නවා. දැන් මොකද සිත? අට්ටි කියලා. අට්ටි අට්ටි ගගා ඉඳලා හිතත් එහේ මෙහේ හරිය අවබෝධයක් මුකුත් නැහැ. නිකන් ඇට ඇට කී කියා හිටිය විතරයිනේ. විශේෂ අවබෝධයක් නැහැ, ගුණයක් නැහැ. මොකද්ද ජීවිතේ පුරාම කරලා දෙන්නේ? ඇට 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 කී කියා හිටියා. දැන් ඇට නැතුව මේක වෙන මොකක්වත් හැදෙන්නවද? කොච්චර කී කියා හිටියා? ඇට කිව්වත් මේක ඇට තමයි, ඇට නොකිව්වත් ඇටම තමයි. තේරුණාද? වෙනම ඉගෙන ගන්න ඕන. මේක දෙදස් කෝණකත් තියෙනවා කියලා ඒක එක සැරයක් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන ඒක අවශ්‍ය ප්‍රතිකාරයක් නෙමෙයි නම් අපිට අදාළ තත්ත්වයක් නෙමෙයි නම් අපි අදාළ දේ ගන්න හොඳ නැහැ. මේක මහා ඖෂධ ගබඩාවක්. සම්බුද්ධ ශාසනය කියන්නේ, ත්‍රිපිටක ධර්මයේ කියන්නේ ඖෂධ ගබඩාවක්. ඔබ හරියට මේ ත්‍රිපිටක ධර්මයේ ඕන එකක් අනේ අපිට ගැළපෙන ඒවා නේද කියලා හිතලා ගන්නව නම් ඒක හරියට නිකන් ඖෂධ ගබඩාවක තියෙන බෙහෙත් ඕන එකක් ඖෂධයක් කියලා බොනවා වගේ වැඩක්. කොහොමද වියොත් එහෙම? සීනි අඩු වෙන ඒවා තියෙනවා, වැඩි වෙන ඒවා තියෙනවා. ප්‍රෙෂර් අඩු වෙන එක තියෙනවා, වැඩි වෙන එක තියෙනවා. බස්සන එක තියෙනවා, නග්ගන එක තියෙනවා. පස්සේ සර්පෙක් කෑවොත් එහෙම උපකාරක වෙන්න කියලා වේලාසනින් සර්පයෝ කනවට ගහන එන්නතක් අරගෙන ගහ ගන්නවා. මං කැලේ ඉන්නේ, හදිසියෙන් සර්පෙක් හරි කෑවොත් කියලා වේලාසනින් අරගෙන ගහනවා සර්පයෝ කෑවට එන්නතක්. ඒ මනුස්සයා මොකද වෙන්නේ? එන්නත හේතුවෙන් මැරෙනවා. තේරුණා නේද? එහෙමනම් ඔබට අනාගතයේ ඇති වෙන ගැටලුවට අද විදර්ශනා කරන්න බෑ. මොකද ඒ එන්නත ගන්න තියෙන්නේ සර්පයා කාලා විස ගියාට පස්සේ ඇඟේ වැතුරුනොත් විතරයි ගන්න තියෙන්නේ ඒක. එහෙමනම් මෙන්න මේ ආකාරයේ අවදියෙන් හොඳ සිහියෙන් මන අවබෝධයෙන් පරිහරණය කළොත් පමණයි ධර්මයේ ප්‍රතිලාභය ලබන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ නිවැරදි ප්‍රතිකාරය කියලා කියන්නේ. ඔබේ හිතට නිවැරදි ප්‍රතිකාරයක්, නිවැරදි ආකාරයේ සාත්තුවක් දෙන්න ඕන. කවුරු හරි ඉන්නවද ඉස්සරහට එන්න කතා කරන්න සාකච්ඡා කරන්න? මේ යන්න, මේ එන්න බලන්න. අපි අර පිටිපස්සේ ඉන්න මහත්මයා, කළු මහත්මයා. ඔව් එන්න. ඔව් කළු කිව්වම එයාට තේරෙනවා. එන්න. ආය වුණාට සුදුයි එයාට. එන්න. එයාම තේරුම් අරන් ඉන්නේ මන් ටිකක් කළුයි කියලා. අපේ මහත්තය කොහොමද? මොකද්ද තත්ත්වය? කොහෙන්ද නිදහස් වෙන්න අමාරුවෙන් ඉන්නේ? මම කියන බැම්මෙන්නේ. මම කියන බැම්ම මේ තියෙනවනේ මේ 60 කෝටු 80 පවා රිංගලා ඉන්නවනේ මේ මම කියන එක්කෙනාව. නමුත් දන්න බොරුවක් කියලානේ. බොරුවක් තමයි. නමුත් බොරුව මහා බලයක් වෙලා ශක්තියක් වෙලා පිහිටනවනේ. ඒකනේ අර ලෝකේ මේ මොනවද න්‍යායක් හදලා තියෙන්නේ. එක මිනිස්සෙකුට හරි දිගටම යංගිසි කෙනෙකුට හොරා 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 කිව්වම එයා හොරෙක් හැටියට සමාජයටම පේනවලු. දැනනනේ. දැන් සමාජ දේශපාලකයෝ අනිත් කණ්ඩායම පරද්දන්නේ එහෙමයි. නිකන් බොරුවටත් හොරා 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 කියලා සමාජය තුළ හොරා 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 කියලා මනසක් හට ගන්නවා. දේශපාලකයෝ පොදුවේ හොරකම් කරන එක ඇත්ත. ඒක සම්ප්‍රදායයි. නමුත් ඒ මනුස්සයා කෙරෙහි හට ගන්න. ඒ වගේම මේ හිතේ ඇතුලේ පොඩි කාලේ ඉඳලම මම 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 කියලා හට ගන්න පටන් ගත්තට පස්සේ මම කියන මහා ඝනත්වයක් හටගත්තා. එතකොට අපි හිතන්න පුරුදු වෙච්ච එකෙන් අර එක දිගට සංකල්පයක් මොකක් හරි දැන් අපිට නමක් තිබෙන්නේ නැහැ නේ. මත් එක නම මොකද්ද? සමරජීව. කට්ටිය කතා කරන්නේ සමර කියලාද? සමර කියලාද කියලා. දැන් එතකොට නමක් තිබෙන්නේ නැහැ. දැන් බලන්න දිගට 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 සමර 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 හමර ජීවි කියලා ඔහොම කිය කියා යනවා. කී කියා යනකොට ඔබ සමර ජීව වුණාද නැද්ද? වුණා. සමර ජීව වුණා. පියදාස වුණේ නැහැ. දැක්කද? පියදාස වුණේ නැහැ සමර ජීව වුණා. ඇයි ඒ? දැන් සමර ජීව කියන එකට ඒ නම වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ. ඒ නම කියනකොට මම ෆීල් වෙනවා. ඒ නම කියනකොට මම අවදි වෙනවා. ඒ නමට එන ලියුම් එහෙම කඩලා බලනවා නේද? ඒ නම වෙනුවෙන් ණය ගන්නවා. ඒ නම වෙනුවෙන් ණය ගෙවනවා. ඔය නමට සෑහෙන ප්‍රශ්න. ඒ වගේම කොයි බහරි දැනක සමර ජීව කිව්ව ගමන් දඩබඩ ගාලා නැගිටලා යනවා නේ. ඇයි? අනේ ඒක මේ ඊට මේ හිතවේ හිතා ඉන්නේ මම සමර ජීව දැන් ස්පිරිතාලේ ගිහිල්ලා ඉන්න ගමන් ඊළඟ නම්බරේ අඬ ගහනකම් මේ මේ මම සමර ජීව මතක් තියා ගන්න ඕන කියලා හිම ඉන්නේ නැහැ. දැන් නම්බරයක් ගත්තොත් නම් ආ නම්බරේ බලබලා ඉන්නවා. නම්බරේ 37 එනකම් මේ ඉන්නවා. දැන් මේකත් එහෙමයි. නම්බරයක් තමයි හම්බෙන්නේ සමර ජීව. ඒකට අපිට නමකුත් හම්බෙලා තියෙනවා. නම්බරේකුත් තියෙනවා නේ ID නම්බරේ. ඔව් ID නම්බරේකුත් තියෙනවා. එතකොට මේක ජීව ශක්තියක් බවට පරිවර්තනය වුණා. අන්න ඒකට කියන දෘෂ්ටි උපාදානයි. සමර ජීව කියන දෘෂ්ටි උපාදාන කරගත්තා. ඕක මෙහෙම කොලේක ලියන්න. ලියලා අර සමර ජීව කියන සියලුම අවදිවීම ශක්තියන් අර කොලේට දාන්න ඔක්කොම. දාලා ඒ ඔක්කොම අරගෙන ගිහිල්ලා ඉවරලා ලිපට දාන්න. ඊට පස්සේ ආ නිදහසේ ඉන්න. ඔව්. ඊට පස්සේ නෝන අඬ ගැහුවට සමරේ කියලා යන්න එපා. මොකද කියලා හැවුවම කියන්නේ ඒක මගේ නම නෙවෙයිනේ. මට දැන් නමක් නෑ. ඒකට එන ලියුම් කඩන්න එපා. ඈ? ඕන්නේ ඉතින් මට නෑනේ. නායකාරු එහෙමත් වෙනව නෑ ඉල්ලගෙන. කියන්නේ මං සමරේ නෙවෙයිනේ. ඔය සමරේනේ ගත්තේ. ඔයව දීපු කෙනෙක් ඉල්ලගන්න ගියා. හරි ලේසි මමත් මේ නිදහස් කරගත්තා මන් නෙවෙයි කියනවා. බස් එකේ නැගලා වුණා ටිකට් එක ගන්න නැතුව යන්න බය නැතුව සල්ලි දෙනවා කිව්ව කාගෙන්ද ඉල්ලන්නේ? ඔයාගෙන්. මම කියලා කෙනෙක් නැහැනේ කියලා යන්නයි තියෙන්නේ. එදවල බස් එකෙන් බල්ලාට උස්සල වීසි කරාම එහෙම මං හොයාගෙන එන්න එපා. නමුත් ඉතින් මේක සම්මුතිය සම්මුතියක් විසෙන් දැනගෙන මේ රහතන් වහන්සේලා එතෙන්ට එනවා. නමුත් කවදාවත් අර මම කොණ්ඩඤ්ඤ කියන එක ගත්තේ නෑ කොණ්ඩඤ්ඤ හැමදෙරුනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනවා. ආ නේ මම මම උපදිස්ස මම කෝලිත කියන ඒවා ගත්තේ නෑ. ඔය උන්වහන්සේලා ඔක්කොටම තිබ්බනේ විවිධ නම් වර්ග මේ කලින් ඒක ගත්තේ නෑ. දැන් මට නම් බර ගන්න පැටල තියෙනවා. ආමන්ත්‍රණික නම් එක එක කාලවල් වල ඒ සංඥාවල් වල අවදි වී තිබුණා. දැන් නම් කවුරුත් එහෙම නමින් අඳගහන්නේ නිකන් ස්වාමීන් වහන්සේ කියන විතරයි පොදු නමක් ඒක. විශේෂ නමක් කියන්නේ නැහැ ඉතින්. ගොඩක් මැද හිටියොත් තමයි හාමුදුරුවෝ ගොඩක් මැද හිටියොත් ඔන්න එක්කෙනෙක් තෝරගන්න අර නම කියනවා. තේරුණා නේද දිට්ටි උපාදානයේ ස්වභාවය? අපිව ගැටෙන්නේ අපිව ඇලෙන්නේ අපේ තියෙන දිට්ටි උපාදානය නිසා. නැත්තම් හරි ලස්සනට හරි සැහැල්ලුවෙන් ගලාගෙන යන ලස්සන ජීවිත තියෙන ලස්සන දිය ඇලි ගලාගෙන යන ලස්සන ගංගා ගලාගෙන යන ලස්සනට මනහර හුළඟ සිසිල් සුළඟ හමා යන ගලා යන ලස්සනට වලාකුළු පාවෙන මේ රටේ කොච්චර හොඳයිද? අපිටත් ඒ ලෙසම ගලාගෙන යන්න පුළුවන්, පාව යන්න පුළුවන්. එහෙමනම් අල්ලා ගැනීමද මේ දෘෂ්ටි සැප අතහරින එකද? අතහරින එකයි සැප. අතහරීමමයි සැප, අල්ලා ගැනීම නම් දුක. බිරිඳ අල්ලගත්තත් දුක, දරුවෝ අල්ලගත්තත් දුක, ධනය අල්ලගත්තත් දුක, යාළුවෝ අල්ලගත්තත් දුක, මම කියලා අල්ලගත්තත් දුක, මගේ කෙස් ටික කියලා අල්ලගත්තත් දුක, මගේ අතපය හැම ශරීරය කියලා අල්ලගත්තත් දුක. ඉතින් කොහොමද නාල්ලා ඉන්නේ? ක්‍රමයක් නැහැ. ඒතකොට ක්‍රමයක් නැතුව කොහොමද නාල්ලා ඉන්නේ? කෙනෙක් නැහැ. කෙනෙක් නැතුව කොහොමද නාල්ලා ඉන්නේ? ක්‍රියාවක් නැහැ. ක්‍රියාවක් නැතුව කොහොමද නාල්ලා ඉන්නේ? චේතනාවක් නැහැ. සිදුවිල්ලක් නැහැ. චේතනාවක් නැතුව කොහොමද නාල්ලා ඉන්නේ? හිතන්න නැතුව කියන්නේ. අරමුණක් නැතුව කොහොමද නාල්ලා ඉන්නේ? ධර්මය හොඳින් පුරුදු කරන්න ඕන. ධර්මය පුරුදු කරනකොට සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා, දුරු වෙනවා, දිය වෙනවා. නැත්තම් මේ විවිධ තැන්වල හිර වෙලා තියෙන ඔබතුමා මොනවා හරි තැනක හිර ගතියක් දැනෙනවා. කොඳුනාරටිය හරි හිර ගතියක් දැනෙනවා. ඒ හිරගතිය ඇඟෙත් කොයි බහරි තැනකින් ඒක දැනෙනවා. ඉස්මුදුන දක්වා යනවා. පාලින් පටන් අරගෙන ඉස්මුදුන දක්වා යනවා. ඒ ඉස්මුදුන දක්වාම යන ඒ හිරගතියේ විශේෂ තැනක් තියෙනවා. තමන් හොයා ගන්න ඕනේ ඒක වැඩෙන විදියට තමයි ඒ හිරගතිය හැදෙන්නේ. ඒ හිරගතියත් නැති වෙනවා. අපේ අර චින්තනයෙන් හිර වෙන ගතිය දුරු වෙනවා. අපි මතු පිට මනසින් බත්තහම අපි මුකුත් මේ සෝදන්න පිරිසුදු කරන්න ඕන මිනිස්සු නෙමෙයි. අපි හරි සිල්වත් හරි ගුණවත් හරි ෂෝ මිනිස්සුය. ගැඹුරට බැහැලා බලන්න ඕන. අන්න එතකොට තමයි ලස්සන බඹරු කූඩු පේන්නේ. ඈතින් බලද්දි හරි උපාසකයා හරි උපාසිකාව හරි ශෝක මේනින් වහන්සේ හරි ශෝකාමුදුරුව ලස්සන බඹර කූඩු. දැන් මෙහෙනම් බඹර කූඩු නෑ. ඔය ගොඩාක් ඔය පන්සල්වල දායකවරේ මේ ඉන්න ඔය ලේකම් අර මොන් සභාපතිලා කියලා තනතුරු අරගෙන තන්නේ කර බඹර කූඩු. නමට ගහ ගන්නවා, කළු ලෑල්ලට ගහ ගන්නවා, බ්ලැක් ගල් ලෑල්ලට ගහ ගන්නවා ඈ නමට. මේ නම් කවුරුත් එහෙම එන්නේ නැහැ. දන්නව මගේ හැටි. ඒක නිසා හරි ප්‍රස්ස වෙන මහනායකවරුන්ට එහෙම ඒ ආයතනවල සභාපතිවරු අර මේ ඉන්න පුළුවන් නම් ඉන්න බැරි නම් යන්න කියලා කියන අවසාන. කොහොමද සභාපතිගේ සක්කාය දිට්ඨිය දුරු කරපු ප්‍රමාණය හාමුදුරු? දැඩි සක්කාය දිට්ඨිය. එහෙමනම් ඇයි මේ මිනිස්සු මෙච්චර ලෝකේ රුදුරු ඝන වෙලා තියෙන්නේ? අන්න අවිද්‍යාව හේතුවෙන් රැස් වෙන එක්තරා තැනකට මම 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 කියන අකුරු දෙක ඒක රැස් කරන්නේ. පයිකට කියන්නේ මඤ්ඤමාන. ඒ නැත්තම් මම මම කියන එක කූඩේකට එකතු කරනවා. මම 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 නෑ. දැන් මගේ දරුවා කිව්වහම ඒකෙත් අර මගේ කියන එක ඇතුළේ තියෙන මම අර සම්බන්ධීකරණ වචනයක් නේ. මගේ එතකොට මම ඉන්නේ. හරි හරි මගේ බිරිඳ, මගේ මාව, මගේ මාම, මගේ දේපල, මගේ බයික් එක, මගේ වාහනේ, මගේ රස්සාව, මගේ මේක, මගේ මම 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 කියන කූඩයක් එකතු කරන එකතු කරන එකතු කරලා එකතු කරලා කූඩි දිහා බලනකොට නේද කවුද ඇත්තටම මම කියන්නේ? බලනකොට තේරේ මම මෙතෙක් කාලයක්ම මං වෙනුවෙන් මේ ජීවත් වෙලා තියෙන මම කිය කියා මම තණ්හා දාසෝ තණ්හාවට දාසය දාසකම් කරලා තියෙනවා. මාරයාට දාසකම් කරලා තියෙනවා. සදාකාලිකම මේ එළියේ ඇවිදින වේගින් දුවන මිනිස්සු ඔක්කොම මාරයාගේ සේවකයෝ දාසයෝ වැඩකාරයෝ. මාරයාගේ වැඩකාරයෙක් නොවන්න මාරයාගේ දාසයෙක් නොවන්න හොඳට විමර්ශන ශක්තිය යොදලා තමන්ගේ සැඟවුණු කෙලෙස් හොයා ගන්න ඕන. හරියට අර පොලිසියක් තියෙනකොට රටේ ශක්තිමත් රජයක් තියෙනකොට ඒගොල්ලෝ දානවා CID කියලා එකක් දානවා. ඔත්තුකාර සේවා. අන්න ඒ වගේ එකක් දාලා ඒගොල්ලෝ ළඟ රටේ තියෙන ගැඹුරු තියෙන දේවල් හොයනවා. හොයලා තේරුම් අරගන්නවා. ආන්න ඒ වගේ තමන්ම තමන්ගේ ප්‍රඥාව තුළ හොඳ CID එකක් දාන්න ඕන තමන්ගේ ආධ්‍යාත්මය ඇතුලේ. දාලා හොයාගෙන සියලු සංස්කාරකයන්ගෙන්ම නිදහස් වීමයි සැප. මේ සංස්කාර දුකක්. මේ සංස්කාර අල්ලගෙන ඉදීම මට අපාය පිණිස, අනර්ථය පිණිස, දුක පිණිස වෙනවා. මිරිඟුවක් පස්සේ කොච්චර දිව්වත් මෝඩයෝ මිරිඟුවෙන් වතුර හම්බෙන්නේ නැහැ. ඔබේ තව පිපාසය වැඩි වෙනවා. ඊට වැඩිය හොඳයි නතර වෙයක්. මිරිඟුව පස්සේ දිව්වොත් දවසින් මැරේවි. දුවන් නැතුව නතර වුණොත් දවස් හතක් ඉඳලා මැරේවි. එහෙමත් නැත්නම් ඒ මැදදි වැස්සක් වැස්සොත් ඒ වැස්සෙන් තමන්ගේ ජීවිතේට බේර ගන්නත් පුළුවන්කම ලැබෙවි. දවස් දෙක තුනකින් හරි වැස්සොත්. ඒ නිසා මේ මමත්වයේ පස්සේ දුවන මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ මිරිඟුව පස්සේ දුවන මුවාට වෙන දෙයක් තමයි. අනේ පව්, මේක දන්නවනම් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා මෙහි බණ හරිනේ. මට ඉතින් බස් හෝල්ට් වල හැරෙ මේ ඉන්න මිනිස්සු දැක්කාම හිතෙනවා අටේ මොන තරම් සෙනගක් ඉන්නවද අප්පා, බණ අහන්න එන්නේ කී දෙනාද. ඒ වගේ නිකම් මෝඩයෝ නම් ආවත් කමන්නේ අපේ මහත්තයා. එහෙම මිනිස්සු ඕනේ. මෙතෙන්ට ඕන අතිශයින්ම ඥානවන්ත වෙච්ච, සසරින් මිදෙන්නට කැමති, අවබෝධයක් තියෙන, සැබෑවින්ම තමන්ගේ විමුක්තිය තමන් සලසගන්න. මේ මගේ උදව්වට මට උපකාරයට බණහන් ඉන්න ඕනේ. ඈ තමන්ගේ යහපත වෙනුවෙන්, තමන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් ඒක නිදහස් කර ගැනීම මම අප්‍රමාදීවම කරන්න ඕන කියලා වෙරදරන පොඩ්ඩක් උත්සාහය තිබිලා මදි. ඔව්, ආරද්ධ වීරිය, අත්හරින්නේ නැති වීරිය. සමහර අය කල්පනා කරනවා පොඩ්ඩක් උත්සාහ කළා, අනේ මම මෙච්චර උත්සාහ කරනවා මට මොකද බැරි. මතක තියාගන්න බෝසතාණන් වහන්සේගේ උත්සාහයත් එක්ක ඔබේ උත්සාහය ගලපල බලන්න. එතකොට ඈ ඉස්සරහින් බඩාත ගෑවාම පිටිපස්සේ තියෙන කොඳුනාරටි පෙළිය අහුවෙනවා. ඒ උත්සාහයත් එක්ක ඔබේ උත්සාහය ගලපල බලන්න. අපි රත් වෙච්ච කළු ගල් උඩ වාඩි වෙලා හක්කි ලී දමාගෙන වීරය කළා. දත් කැඩෙනවලු. මගේ එක තැනක තියෙනවා දතම් පතුරු ගිහිලා තියෙනවා, කැඩිලා තියෙනවා. වීරය කරනකොට දත් මිටි කාලා. මං ගිහිලා අම්දුරන්ට කිව්වා මේ ඒ උපදෙස් දුන්න සායනාංශයට මගේ දත් මිටි කනකොට මේ දතක් කැඩිලා ගියා කියලා. ඊට පස්සේ මට කිව්වා හක්කට ලී දෙකක් දාගනින් කියලා. මම පොඩි ලී කෑලි දෙකක් අපලා හදලා ඉවරලා හක්කේ දාගෙන ඒකට අර ලී කෑලි දෙක තමයි හොඳට හැපෙන්නේ. එළියට ගත්තාම අච්චුව තියෙන ලී කෑල්ලේ දත් සෙට් එකේ. බැරිම තැන ඔළුවෙන් හිටගෙන බණ අහනවා. මොකද හේතුව මට හිතුණා මොලේ මදි ඇති කියලා මට. ඇයි මේක තේරෙන්නේ නැත්තේ මට මොලේ මදි ඇති කියලා? මොලේට ටිකක් ලේ බහින්න. ඔව් නෑ, ඇත්තටම ඔළුවෙන් හිටගත්තම මොලේ ටිකක් ලේ වැඩිපුර එනවා. දවසට ඉන්න පුළුවන් නම් කාට කාටත් බොහොම හොඳ ව්‍යායාමයක්. යෝග වල එහෙම තියෙන හොඳ ව්‍යායාමයක් මේ ඔළුවෙන් හිටගෙන ඉන්න ඕන. ලංකාවේ හොඳ හොඳ විවස්ථා එහෙම වෙනස් කරපු මිනිස්සුත් ඔය ඉන්න ජනාධිපතිවරුත් කරපු ව්‍යායාමයක් ඔළුවෙන් හිටගෙන ඉන්න එක. ඒගොල්ලෝ ඔළුවෙන් හිටගෙන ඉඳලා හොඳ දේවල් නෙවෙයි සමහරලාට කරේ. අපි හොළුවෙන් හිටගෙන ඉඳලා නිවන් දකිමු. එහෙනම් ඒ විදිහට දියුණු කරගන්න. හොඳයි ස්වාමී. හොඳයි ස්වාමී. ලෝකයේ සමග ජීවිත කාලයේ මිනිස්සෙක් සිද්ධ කරන්නේ ඇලෙන එකයි ගැටෙන එකයි. ඇලෙන්න කාරණා හදාගත්තාම ඇලි ඇලි ඉන්නවා, ගැටෙන්න කාරණා හදාගත්තාම ගැටි ගැටි ඉන්නවා. මේ පෞගේ දවසක වෙනත් ආගමක උත්සවයක් තිබ්බනේ. ඒ උත්සව කාලේ ටීවී එකේ හොඳ දැන්වීමක් ගියා. ඒ දැන්වීමත් තමයි මේ ආගමිකයන්ගේ ස්වභාවය අනවශ්‍ය දේ ඉවත් කිරීම කියලා. මොකද්ද මේ ආගමිකයන්ගේ ස්වභාවය? අනවශ්‍ය දේ ඉවත් කිරීම කියලා. දැන් අපේ ඉන්න මේ ජනප්‍රිය අපේ බෞද්ධයන්ගේ ගතිය මොකද්ද? අවශ්‍ය දේ ඉවත් කිරීම. දැන් ওই දෙක ගත්තහම කවුද හොඳ? අවශ්‍ය දේ ඉවත් කරන කට්ටියද හොඳ, අනවශ්‍ය දේ ඉවත් කරන කට්ටියද හොඳ? මොකද්ද හොඳ? ඈ කෝ බලන්න, අවශ්‍ය දේ ඉවත් කරන එක තමයි හොඳ කියලා හිතන කට්ටිය අත උස්සන්න බලන්න. අවශ්‍ය දේ ඉවත් කරනවා, අවශ්‍ය දේ ඉවත් කරාම ඕක හොඳයි. ඊට පස්සේ අනවශ්‍ය දේ ඉවත් කිරීම හොඳයි කියන කට්ටිය ගොඩක් ඉන්නවා. හොඳයි හොඳයි, අත බලන්න. අපි හැම දෙයක්ම හොඳ විදර්ශනාවට ලක් කළොත් එහෙම මොකද අවසානට එන උත්තරේ? ජීවිතේම ජීවිතේම යමෙක් හොඳ ගැඹුරු විදර්ශනාවකට ලක් කළොත් එයාට අවසානට එන උත්තරේ මොකද්ද කියන්න බලන්න. මෙන්න මේම උත්තරයක් එනවා. සත්වයෙක් නෑ, පුජ්‍යලයෙක් නෑ, ආත්මයක් නෑ, මම කියලා කෙනෙක් නෑ, මගේ කියලා දෙයක් නෑ කියන මෙන්න මේ උත්තරේ යථා අවබෝධයෙන්ම යථා අවබෝධය කරගන්නවා. එහෙම කිව්වොත් හරි, මේ ගැඹුරු හදවත මනස ඒක අවබෝධ කරගන්නවා. මොකද්ද? සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ කියලා මෙන්න මේ පහ අවබෝධ කරගන්නවා. යථා අවබෝධය කරගන්නවා කියන වචනට වඩා හොඳයි මේ යථා தත්ත්වය, මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. උඩු ස්වභාවයනේ දැන් ගොඩක් දේවල් ඔබ තේරුම් ගන්න තියෙන මේ උඩු ස්වභාවය. යථා தත්ත්වය ඒ යථා ස්වභාවයම අවබෝධ කරගන්නවා. එනත්ත මනස ගැඹුරින් මේක අවබෝධ කරගන්නවා. ඒ නිසා අප ධනාත්මක විය යුතු නෑ, අපි ඍණාත්මක විය යුතු නෑ. ගැඹුරු ආධ්‍යාත්මයේ තුලින් බාහිරෙන් ඉතින් යුතුකම, වගකීම, දම්, පින්කම් නේද? ඒව කරන්න ඕන. කළ හැකි විදියට, කළ යුතු විදියට, වත් පිළිවෙත්, ශික්ෂණ, නීතිය, ඒක තමයි ස්වභාවය. දැන් ඔබ ධර්මය අවබෝධ කරගන්නේ අර ඉගෙන ගන්න පිටමනසින් නෙමෙයි. ඒකින් ධර්ම අවබෝධය කරගන්න බෑ. ධර්මය අවබෝධ කරගන්න ගැඹුරු ආධ්‍යාත්මය තුළින්. ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා අවබෝධයේ උපරිමයට යනකොට මෙන්න මේ අවබෝධයත් ඔබට හමු වේවි. මේකේ අස් කරන්න දෙයක්වත් නැහැ, රැස් කරන්න දෙයක්වත් නැහැ. අවශ්‍ය දෙයක්වත් නැහැ, අනවශ්‍ය දෙයක්වත් නැහැ. ඇයි මේ අවශ්‍ය දෙයකුත් නැති වෙන්නේ අනවශ්‍ය දෙයකුත් නැති වෙන්නේ හේතුව මොකද්ද? කෙනෙක් නෑ අන්න හරි. මමත්වේ නැතිවීම, මමත්වේ නැති වුණු කෙනාට එයාට කියන්න බෑ අනවශ්‍ය දෙයක් තියෙනවා, එයා ළඟ අවශ්‍ය දෙයක් තියෙනවා කියලා. අන්න මමත්වේ නැති කෙනා ළඟමයි ගැටීම නැත්තේ, මමත්වේ නැති කෙනා ළඟමයි ඇලීම නැත්තේ. මමත්වේ නැති කෙනා ළඟ ඇලීම ගැටීම නැහැ. එයා ඇලුනොත් ගැටුනොත් ඒක සම්මුතියක් වශයෙන් පමණයි පවත්ව ගන්න, පරමාර්ථයක් නැහැ. දැන් බෞද්ධ කෝණයෙන් දැක්කොත් එහෙම ගැටෙන එකට කොච්චර දේවල් තියෙනවද? බෞද්ධ කෝණයෙන් කෑමේ ගිලම්පසේ ඉඳලා ගැටෙන්න පටන් ගත්තාම, ඈ කෑමේ ගිලම්පසේ ඉඳලම හොරකම කරන කට්ටියක් ඉන්නවනම් ඒ තමයි මෙහෙණින් වහන්සේලායි වික්ෂුන් වහන්සේලායි. මොකද හොර හිතින් තමයි 12න් පස්සේ කෑම එක පව කන්න වෙන්නේ, හොරෙන් කන්නේ. මන්න ඉතින් පැය 24ම කන්න ඇති නිසා හොඳයි. අකාලිකයිනේ, අකාලික වෙච්ච කට්ටිය කන්නේ නේ. දානේ වළඳනෝ, දානේ වළඳනෝ නෙමෙයි, ඇවිදිනෝ ඇවිදිනෝ නෙමෙයි, නිදාගන්නෝ නිදාගන්නෝ නෙමෙයි, කතා කරනෝ කතා කරනෝ නෙමෙයි, දේශනා කරනෝ දේශනා කරනෝ නෙමෙයි, වඩිනෝ වඩිනෝ නෙමෙයි. පන්සල කාගේද? මගේ නෙමෙයි. වාහනේ කාගේද? මගේ නෙමෙයි. ඔබ කවුද? මම නෙමෙයි. රහතන් වහන්සේලා පඹයෝ හා සමානයි. පඹයෝ හා සමානයි කියන්නේ ඒගොල්ලෝ කොයි බහරි ගිනිල්ල තිබ්බහම ගිනි තිබ්බ විදියට ඉන්නවා. පඹය ඇවිදින්නේ. ඒ වගේ විශ්වයේ ස්වභාවය ගලා යගෙන කොමද්ද ඒ විශ්වයේ ගලා යෑමට අනුගතයි සියලුම මේ ආර්ය පරම්පරාව, ආර්ය ශ්‍රාවකයෝ. ඔබ ළඟ ගැටෙන්න කාරණා කීයක් තියෙනවද? ඔබේ ගුරුවරයා කෙරෙහි ගැටෙන්න කාරණා කීයක් තියෙනවද? මම බණ අහන ස්වාමීන් වහන්සේ ගැන කාලයක් ගියාම ඒ ස්වාමීන් වහන්සේට මේ උපකාරක වෙන දායකාවක් අල්ලලා ඒ හැමදුරන්ට පොඩි පදයක් සහ කැලෑපත්තරයකුත් ගහලා අපිටත් ඇවිල්ලා කිව්වා, බලන්න අර හැමදුර අර ගෑණියෙක් එක්ක ජෝබි නටනවනේ කියලා කිව්වා. මංකුව අනේ හොඳයි හාමුදුරුවොත් පාළු වෙන්න ඉන්නේ නැත්තේ කොච්චර හොඳයි දෙහෙම වෙච්ච එක කියලා. දැන් මං අහුව ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. නෑ අපිට ප්‍රශ්නේ නැහැ ලු නිකන් ඒක හරි නෑනේ. මම ඔච්චර ෂොක්ද ඒක හොඳ නිසා අනේ උන්වහන්ස කරනු ඇත්තේ කියලා. ඒ කියන්නේ ඔබ දැන් හාමුදුරුවෝ ඒක සන්තෝෂයෙන් නම් කරන්න ඔබ අකමැතිද සතුටින් ඉන්නවට හාමුදුරුවෝ? සතුට වෙන්න එපා සන්තෝෂ වෙන්න. දැන් ඔබගේ දුව යම් කිසි කෙනෙක් එක්ක පැනලා යන්න හරි විවාහ වෙන්න හරි කැමති එයාගේ සන්තෝෂයක. ඕගොල්ලන්ගේ තියෙන කුලමානේ ධනමානේ ඕක අස්සට ගහලා ඕක අවුල් කරන්නේ නැද්ද? අවුල් කරනවා. හරිම වැඩේ තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ මුලින් හරි ආරම්භ කරගෙන යන්නේ. ඇත්තටම ඒගොල්ලන්ගේ සැබෑ වැඳීමක් තියෙනවා නම් දෙපළ ඉඩ දෙන එක. නෑ මොකද ඔබ කැමති වෙන්නේ ඔවුන්ගේ සතුට නම්. බෞද්ධ අවුල් කරන්නේ එකනේ. තේරෙනවද? පන්සලේ හාමුදුරුවන්ට හරි ගෑනු කෙනෙක් සෙට් වෙලා ඉන්නවා කියලා ආරංචි වුණොත් මොකද කරන්න ඕන? සපෝට් එකක් දෙන්න ඕන. ඇයි මොකද හේතුව? හාමුදුරු සන්තෝෂෙන් ඇති සතුටෙන් ඇති කියලා. නැත්තම් අර හැමදාම පුප්පගත්ත මූණෙන් ඉන්න මූණ තමයි අපිට කන්නවත් දෙන්නේ නැති 12න් පස්සේ කියලා. දැන් හාමුදුරු hina වෙලා සන්තෝෂෙන් ඉදී. හරි නැද්ද ඒක? මට නම් හරි සන්තෝසයි. මොකද හාමුදුරුවෝ සන්තෝෂෙන් නම් මං සන්තෝෂේ. අන්න ඒ තුල ඒගොල්ලෝ ඒ බැඳීම තුල ඒගොල්ලෝ දුක් විඳිනවා නම් අන්න ඒකටම විරුද්ධයි. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෛත්‍රියක් නැහැනේ. මෛත්‍රිය කියන්නේ අනුන්ගේ සතුට බලාපොරොත්තු වීම. අන්න අය සතුටෙන් ඉන්නවට. දැන් ආච්චි අම්ම කෙනෙක් දවසක් මට කෝල් කිව්වා මගේ වයස අවුරුදු 70යි කිව්වා. ඔව්. ඒ වුණාට මගේ පරණම කාලේ ප්‍රේමය දැන් හම්බෙලා තියෙනවා. මගේ මහත්යත් නැහැ. මං එයත් එක්ක ටිකක් ළඟින් කතා බහ කරනෝ. ඒක වරදක්ද කියලා ඇහුවා. මං කිව්වා මොන වරදක්ද? කොච්චර හොඳයිද? එයාගේ නෝනක් නැති වෙලා දැන් මගේ මහත්යත් නැති වෙලා නමුත් අපේ පරණ ලව් එක ඉස්කෝලේ 70යි වයස. දැන් අපි දෙන්න ටිකක් ළඟින් කතා බහ කරනෝ. අර ඒ කාලේ ප්‍රේම අවදි වෙලා තියෙනවා. වරදක් තියනවද? මං කෝ අනේ කිසි වරදක් නැහැ. අයියා හත්තිය තියෙනවා නම් මොනවා හරි කරගන්න. මං කෝ නිකන් ඉන්නපා යන්න පොඩ්ඩක් මූදු වෙල්ල ගෝල් පේස් පිටිනිය පැත්තේ රවුමක් ගාලා එන්න දෙන්නත් එක්ක අත් වෙන අල්ලගෙන ගිහිල්ලා. එතකොට බනට බාධා නැද්ද? මං කෝ බනට ෆුල් සපෝට් එකක් වෙනවා ඕක. මොකද ඒ හේතුව හිත සහනයටපත් වෙනවනේ. ඇයි අපි සතුටෙන් ඉන්නවට අකමැති වෙන්නේ? දැන් ගොසල් මහරජතුමා අන්තපුරේ පැත්තේ රවුමක් දාලා ඉන්න කොහෙද මහරජා ගියේ? ස්වාමීනි මං අන්තපුරේ පැත්තේ ගියා. තෝ මෙතන එනවා අන්තපුරේ දූපිය කියලා එළෙව්වේ නෑ. ආ මහරජ බොහොම හොඳයි ඇවිල්ලා වාඩි වෙන්න බණ ටිකක් අහමු. සාකච්ඡා කරමු. එළෙව්වද? නෑ අම්බපාලිය අර නටන්න ඕන 18 වන්නම නටලා ආවා. ආව මෙතන තෝ නටලා නටලා එනවා මෙතන මහාන වෙන්න කියලා එළිව්වද? නෑ. අම්බපාලිගේ දානට ආරාධනා කරා. බාබු මගේ නමත් කැත වෙන ඔහේ ගියොත් එහෙම. ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධම චරිතයක් නැති කෙනා දානට වඩිනවා. මේ බුදු කෙනෙක්ගේ ස්වභාවයයි ඕගොල්ලන්ගේ තියෙන පටු චින්තනයේ තේරුම් ගන්න. ජීවිතේ විඳපු අය තමයි ආදීනවය දන්නේ. ආදීනවය දන්න තන තමයි නිස්සරණය හටගන්නේ. එහෙම නැත්නම් ඒව එකක්වත් දාලා යන්නේ නෑ හිතෙන්. අවබෝධය ලැබුණට පස්සේ තමයි මේ මිනිසුන්ට ධන තණ්හාව තියෙන්නේ. ධනෙ නැති කමට. ධන සම්පත් එහෙම මේ තිබුණනම් ධනෙ පස්සේ දුවගෙන යන රුපියල් දෙකට ප්‍රෝඩා වංචා කරන ස්වභාවය නෑ. අපේ ධර්මයේ කියන ගොඩාක් ඔය ධන සම්පත් ලැබෙද්දී මහත් ධන මහසිටුවරුන්ට මෙන්ද අර මෙයාට මෙන් මහ ධන සම්පත් ලැබේවා කියලා පින් අනුමෝදන් කරන කරණෙහි ඇමතිවරුන්ට හිතෙනවා පිනට තමයි වැඩි වැඩියෙන් හම්බෙන්නේ කියලා. ඕගොල්ලන්ගේ ඔක්කෝම බැංකු ගිනුම් වල තියෙන සල්ලි පාව මංකොල්ල කන. ඒ ආමුදුරුර කියලා දෙන සල්ලි හම්බෙන්නේ පිනට කියලා කවුද කියන්නේ? කොහෙද බුදුහාමුදුරු හිමි කියලා තියෙනවා. නිවන හම්බ වෙන්නේ සතුටෙන් ජීවත් වෙන්න ලැබෙන්නේ සානශීලීව ජීවත් වෙන්න ලැබෙන්නේ පින්නතුනේ පින නිසා. ඔයගොල්ලෝ හිතනවද මේ මහා ධන සිටුවරුන් වුණාම සැප විඳිනවා කියලා? නෑ. එතකොට අපිට පින් අනුමෝදනාවෙන්ම මිනිස්සු නොමග යවුවා. ඒක නිසා දැන් බලන්න ඇමතිවරුන්ට පොඩ්ඩක් නැවක් දෙකක් වාහන 10ක් 15ක් අක්කර 50ක් 60ක් තිබ්බාම සෑහීමටපත් වෙන්න එපැයි. මේ යක්කු සෑහීමටපත් වෙන්නේ නැහැ නේ. තේරුණා නේද? සාමාන්‍යයෙන් තැපල් 90න් පාර්ලිමේන්තු ගිහපු කට්ටියට දැන් තියෙනේව දිහා ඇහුවොත් එහෙම නුවරඑළිය හෝටලයයි, කතරගම හෝටලයයි, කොළඹ හෝටලයයි, ඊට පස්සේ මැලේසියාවේ හෝටලයයි, සිංගප්පූරුවේ හෝටලයයි, ඒ නැව් 7යි. මූදේනේ, මූදේ දැම්මම හොයන්නත් බෑනේ. අපේ ගැටි මූදේ ගින් හොයන්නේ නැහැනේ. මූදේ දුවනෝ නැව් 7ක් 8ක්. ඒත් මදි. ඇයි අපි අනුශාසනා කරලා තියෙන්නේ මේ පිනට තමයි මේව හම්බෙන්නේ කියලා මේව කරගන්න. නෑ. නිවැරදි පින, නිවැරදි කුසලයේ කියන එක හටගත්තොත් එයාට ගොඩාක් සල්ලි තියෙනවද? ගොඩාක් පොඩ්ඩක් සල්ලි තියෙනවද කියන එක නෙමෙයි. එයා සතුටින් ජීවත් වෙන්න, සහනෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ධම්ම පීති සුඛං සේති. අස්මින් ලෝකේ පරම්මිච කියලා මේ ධර්ම පීතිය මෙලවටත් පරලොවටත් සැපේ පිණිස පවතින කියලා ධම්ම පීතියෙන් ඉන්නකෝ. කටිර ධර්ම පීතිය තියෙනවද? hina wenna balan dharma pīthiye thiyenai manen wahanse lada thiyenoda aramīdi dharma pīthiye dharma pīthiye neme daayake daki kiyala adiyak ussala thiyala yanne bayen inne පොඩි මෑණිවරුන්ට දත් මිටි කාගත්ත ගමන් ඉන්නේ දාන ටික නැති කරන්නද හදන්නේ තෝ හයියෙන් දුවලා. හරි බයයි. මන්නම් බය නැහැ දාන්න නැති වුණාට. දාන්න දෝ එල්ලතර බීලා ඉන්නවා. ඒ වෙලත්ත ක්‍රීම් කැකරු කාලා ඉන්නවා. නැත්තම් බින්ද පාද යනවානේ. දාය නැති වෙනකොට බය වෙන්න ඕනේ. ඇයි බයෙන් ඉන්නේ කාටවත්? ගොඩාක් දේවල් පුරුදු කරලා තියෙන අපිට පන්සල්වල පවා ඉදදී පුරුදු කරලා තියෙන්නේ දායකයට පේන්නේ නැති වෙන්න ඕන එකක්. දායකයට පේන්න කරන්න එපා මොකෝ. පිරිවෙනේ ඉඳලම අපි හොර වැඩ ඉගෙන ගත්තේ. පිරිවෙනේ අපි රැට උයන්නේ ගාඩ් එක දාලා හැමතැනම ලොකු STF මේ මිෂන් එකක් මේ සංග්‍රාමයක් වගේ තමයි රැට උයන්නේ. එක්කෙනෙක් මග දානවා, එක්කෙනෙක් ගේට්ටුව දිහා බලාගෙන ඉන්නවා. ඔන්නේනෝ ඔන්නේනෝ ලොකු දායක මාත් එනෝගේ දඩබඩ ගාලා හට්ටි වරන් ඒ ඔක්කොම ගහලා අස්සේ ගහලා ඔය ආයේ ඉන්න සද්ද නැත ලිපනිවල ඉන්නවා. ආයි දායකය ගිහපු ගමන් ආයි ලිප පත්තු කරගෙන එනකොට තා මොකක් හරි වාහනයක් එනවා. ඔන්නේනෝ ඔන්නේනෝ ආවල් ආමුදු එනෝ ඒ දඩබඩ ගාලා ඒක හංගනවා. ගාලා කොහොම හරි ලිප නිවනිවා දහපාරක් ඉදලා කොහොම හරි උයා ගන්නවා. එල බොහොම මාරුවෙන් ඉතින් එකක් වටපිට බල බල එකක් ලොකු හාමුදුරන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන. දෙක දායකයන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන. ඔය හැම ප්‍රශ්නයකටම දිනනවා. දේවල් දිනනවා. ඕයින් ඉතින් බේරලා ඉතින් බොහොම මාරුවෙන් බඩ පුරව ගන්න කොහොම හරි. එහෙව් මිත්‍යාවක් මෝඩකන් ටිකක් පුරවගත්ත බෞද්ධයෝ ටිකක් මැදින් නිර්වාණය කියන එක මතුවනවා කියන මතු වෙනවා නම් ඒක මහා පුදුම ආශ්චර්යයක්. මොකද අනිත් ඔය වෙනත් රටක ඉන්න ඔය යුරෝප ජාතිකයන්ගේ මේ තැනින් මේක මතු වෙනව හොගාලා ඒක පුදුමයක් නෙමෙයි. මොකද හේතුව ඒගොල්ලන්ට ආගමික ආතති නැහැ. ආගම රාජ ඔය පොඩි හාමුදුරුවරු වුණත් හරියට නටන්න පනින්න හරේ මේ කැමති. ඔයගොල්ලෝ සන්තෝෂ නැද්ද අර ලෂවල් වගේ එක එකංගීලා අර හාමුදුරුවෝ ටික පීනන්න දාලා උඩින් පනින්න දාලා උන්චිල් ටිකක් පදින්න දීලා සන්තෝෂ කරන්නේ? සතුටින් එම් දෙයක් දෙන්න ඕන. ලංකාවේ නම් ඕක කවදාවත් කරන්න හම්බෙන්නේ. අපි ඉතින් ඉඳලා හිටලා ගියාම කොහේ හරි රටකට ඒ වගේ තැනකට ඉතින් අපේ ඉන්න ඒ දියුණු මනසක් තියෙන දායකයෝ එක්කන් යනවා. එක්කන් ගියම ආමත් අපිත් අර පොඩි උන් වගේ අර ඉඳන් පයින්නෝ වතුරට පා වෙනවා. නාන තටාකේ ගැලලා පොඩ්ඩක් නාන උන්චිල්ලාව පදිනෝ පොඩ්ඩක් තියෙනවා. මේ ලංකාව බැ ලංකාවට එළියට බැහැන්නේ. ශරීර සෞඛ්‍යයට හොඳ වෙන විදිහට ව්‍යායාමයක්වත් පාරේ ඇවිදගෙන ගිහින් කරන්න බෑ. මහා ඝන අවිද්‍යාවකින් හා දෘෂ්ටි අන්ධකාරයකින් වැසිච්ච මිත්‍යා දෘෂ්ටිකයන්ට වඩා පරම පරම මිත්‍යා දෘෂ්ටික දහස් ගානකින් වැසිච්ච පිරිසක් තමයි හාමුදුරුවෝයි මේනින් වහන්සේලායි මේ උපාසක උපාසිකාවෝයි. කියන්නේ මහා ද්වේෂ සහගත භාවකින් ඉන්නවා. කොච්චරද කියනවනම් කෑම වේලට ද්වේෂ කරන්න, පුටුවේ වාඩි වෙලා බණ අහන එකට පවා ද්වේෂ කරන්නට පුළුවන් මනසක් වුන්ට තියෙනවා. දැන් පුටුවක වාඩි වීම වරදක් කරගන්න පුළුවන් මිනිස්සෙට මොකද්ද බැරි වරදක් කරගන්න? දැන් පහුගිය දවස්වල දිගටම ලොකු ප්‍රචාරයක් ගියා හාමුදුරුවෝ කියන පුටුවල හැම ගිහිල්ලා වාඩි වෙලා බණ අහන්න එපා, ධර්ම ගෞරවේ නැති වෙනවා පුටුවල ඉන්න එපා. ගෞරවයට අගෞරවයට නෙමෙයි මේ පුටුවක වාඩි වෙලා ඉන්නේ. මේ පංචස්කන්ධේ කොහේ හරි තියාගන්න ඕන අඩයක් ගහලා පහසු විදියකට බුදුදහමේ උගන්වන්නේ භාවනාවට වාඩි වෙන්න අර ඉරියව්වෙන් මේ ඉරියව්වෙන් වාඩි වෙන්න කියලා නෙමෙයි, පහසු ඉරියව්වකට පැමිණ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කායික පීඩාවක් තියදී එයාට හිතන්න බෑ, හිතන්න අවකාශය ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියනවා පහසු ඉරියව්වකට එන්න. දැන් මට පුටුවක් හොඳ ලොකු පුටුවක් දෙන්න හැදුවා. හරි ගස්සලා ලී වලින් කැටයන් කළා, එහෙම මේ කළා. මං කිව්වා කුලී කැටයන් කළා මැණික් ඔබ්බල තිබ්බත් වැඩක් නැහැ, මට අපහසුණා. මං කිව්වා පුටුවක අවශ්‍යතාවය කියන එකේ අදහස, අපේ චන්දන මහත්තයා මේ පුටුව ගෙනෙද්දි මං කිව්වා පුටුවක අවශ්‍යතාවය කියන එකේ අවශ්‍යතාවයේ තියෙන අදහස තමයි පහසුව දෙන්න ඕන එච්චරයි. ඉතින් මට මේක ඇමරිකාවෙන් ගෙනල්ලා පුටු දෙකක් ගෙනල්ලා ආනයනය කළා. මට දුන්න දෙකෙන් එකක් තෝරගන්න කියලා. මං කිව්වා මෙන්න මේක හොඳයි කියලා මේක තෝරගත්තා. මොකද්ද පුටුවක අවශ්‍යතාවය? තමන්ගේ ශරීර පහසුව. දැන් කට්ටිය කියන බලන්න සායනස ඔබ වහන්සේ තමයි මේ පැරණිව මේ ඒ කාලේ ඉඳලා මේ දර්ශනය අවබෝධ කරගන්නේ. මේ ඊයේ පෙරේ දාපු එහෙම දේශකයෝ ටිකක් දැන් ඔන්න මැණික් අල්ලලා මේව කරලා රැස් දා රැස්වලු දාලා ලයිට් බෝබුලු දාලා ඉන්න ඔබ වහන්සේත් ඒක ලොකු පුටුවක් හදාගන්නවෝ කියන. එහෙම ඕනේ. එහෙම රැස් දාන්න ගියහම ඉක්මනින්ම රැස් බහිනවා. ඊට පිට වැඩි හොඳයි තියෙන රැස් තියාගෙන ඉන්න එක. ඈ හැමෝම මෙහෙම සද්ධර්මයේ කියන එක ගැන සන්තෝසයි. අපි බලාපොරොත්තු වෙන්න ඕන තමන්ට පුළු පුළුවන් තරමේ හරි දෙයක් කියන එක. ඔයාලගොල්ලෝ හිතන්න එපා දැන් මෙතෙන්ට එන අයටත් මම දෙනවා අන දේශනයක් කරන්න කියලා අවකාශයක් දෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ආනන්ද හාමුදුරුව කියන එකම කියනවා. මේ ආනන්ද හාමුදුරුවන්ගේ තැන ඉඳන්ම කියන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ ඔක්කොම අවබෝධ ටික අරගෙන මේ කියන්නේ කියලා හිතන්න එපා. එයාට අවබෝධ වෙච්ච ප්‍රමාණයෙන් එයා ඉතින් කතා කරයි. නමුත් ඒ අවකාශය එහෙම නැති කරන්නත් හොඳ නෑ. දැන් මේ කට්ටිය එකතු වුණාම සමහර සාකච්ඡාවල් කරනවා. මේ සමහර සාකච්ඡාවල් වල යම් යම් ගැටලු ඇති වුණාම ඒගොල්ලොත් එහෙම සාකච්ඡාත් කරලා ඊළඟට මගිනොත් ඇවිල්ලා අහනවා ආයි. දැන් සමහර දේවල් මම හරි කියනවා, සමහර දේවල් සංශෝධනය කරනවා, සමහර දේවල් වැරදි කියනවා. එනිසා අර අමු අමුවෙන් බාර ගන්න මනසකින් ඉන්න එපා. ඒකට ගැටෙන්න ඕනත් නැහැ, ඇලෙන්න ඕනත් නැහැ. මධ්‍යස්ථව ඒව ඕනනම් අහගෙන ඉඳලා ගන්න දෙයක් තිබුණොත් ගන්න, නැත්තම් නිකන් ඉන්න. හොඳට බලන්න, ගැටෙන්න කාරණා ඔබට ලෝකයේ සමග කීයක් තියෙනවද, ඇලෙන්න කාරණා ඔබට කීයක් තියෙනවද? ඔබේ මනස ඔබ දියුණු කරන්න ගැටෙන්න කාරණා කිසිත් නැත, ඇලෙන්න කාරණා කිසිත් නැත කියන තත්ත්වයට අන්න එදාට ඔබට දැනේවි ධර්ම ප්‍රීතිය, තථාගත තත්ත්වය එදාට පෙනේ. මම ඉස්සර කම්පා වෙනවා ගඟ හරහා දුවගෙන යන මුවරැලින් එකෙක්ව අල්ලගෙන කිඹුලෙක් කනවා. හයියෝ මේ කිඹුල කෑව. දැන් ඔබ ඇත්තෙන්ම මොකද්ද හිතන්න ඕන? කිඹුල ගැනද හිතන්න ඕන, මුවා ගැනද හිතන්න ඕන? මුවා ගැන හිතලා මුවා බේරගත්තොත් කිඹුල බඩිකින්නේ, ඌ මැරිලා යනවා. ඈ කිඹුල ගැන හිතන්න ගියොත් එහෙම කිඹුල වකාලා මුවා මැරෙනවා. සමහර අයගේ කරුණා මෙහෙමයි, සමහර අය ඔන්න ගෙවල් වල ඉන්නවනේ පූසෝ සත්තු, හුරතල් සත්තු, බල්ලෝ එහෙම ඉන්නවනේ. බල්ලටයි පූසටයි බොහොම ආදරේ. හැබැයි කුකුල්ලන්ට දෙයියන්ගේ පිටයි. ඒකම අනිත් පැත්තනේ නේද? මනුස්සයාට මනුස්ස ශරීරයට ආස වෙනවා. ඉතින් මාළුන්ටයි අර කුකුල්ලන්ටයි හරක්ටයි ඌරුන්ටයි එළුවන්ටයි දෙයියන්ගේ පිටයි, ඒගොල්ලෝ ස්වර්ගස්ත කරනවා. ඒ ආගමයි කියන්නේ ඒකනේ, ඌ මැරුවාම ස්වර්ගයේ උපදිනවා කියලා නේ මරන්නේ. ඒකයි මං කිව්වේ දෙයියන්ගේ පිටයි කියන්නේ. ඌ ස්වර්ගස්ත වෙනවා, මේගොල්ලෝ තාම ස්වර්ගස්ත නොවී ඉන්නවා. එතකොට බලන්න එක පැත්තක් මේ කරන. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ ඕක දිහා බලාගෙන ඉඳලා ගන්න තියෙන්නේ මේක තමයි ස්වභාවය. මේක තමයි ස්වභාවය. මේක තමයි ස්වභාවය. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අර ඒ වතුර කෝප්පෙක වැටලා ඉන්න කූඹියෙක් දැකලා ඌව ඔහොම ඉදි දාලා යනවායි කියලා. මහා පුදුම ස්වභාවයන් තියෙන. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ, වීඩියෝ දර්ශනයක් තිබුණා. මුව පැටියා එහා පැත්තට පීනගෙන යනවා ගඟේ. පීනගෙන යනකොට මුව පැටියව අල්ලගන්න වේගෙන් කිඹුලෙක් දැහගන්න පීනගෙන එනවා. මුව අම්මා මොකද කරන්නේ? මුව අම්මා කරන්නේ දුවල 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 ගිහිල්ලා පැටියාගේ ඉස්සරහින් හරියටම කිඹුලගේ කට ගාවට යනවා. කිඹුලව අම්මව අල්ලගෙන කනවා. පැටියව එගොඩට පීනගෙන යනවා. ඒක හරිම සංවේදී දර්ශනයක්. ඒක ඇත්තටම එහා කෙළවරේ ගොඩ ඉන්නේ මුව අම්මා. පැටිය තමයි මෙහෙ පීනගෙන යන්නේ. මේක දකින්න අරයට ඇහැට පේන අරම කිඹුල එනවා, වේගෙන් එනවා, වතුර දෙබෑ කරගෙන එනවා. එනකොට මෙයා දුවගෙන දුවගෙන උඩින් පැනගෙන 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 ගිහිල්ලා කිඹුලගේ කට ගාවට යනවා. මහා පුදුම මේ සෙනෙහයක්, පුදුම පරිත්‍යාගයක්. තමන්ගේ පැටිය වෙනුවෙන්, දරුව වෙනුවෙන් ඒ සත්ව ලෝකේ කරනවා. හැම මොහොතකම අලුත් වෙවි හිතන, හැම මොහොතකම අවදියෙන් සතියෙන් ක්‍රියා කරන මනසක්, ප්‍රඥාවෙන් ක්‍රියා කරන මනසක් ගොඩනගා ගන්න, ඥානයක් ගොඩනගා ගන්නව ඇරෙන්නට පින්නතුනි, මේ ධර්මයේ අවසාන උත්තරයක් හෝ ප්‍රතිෂ්ඨාව ප්‍රතිඵලයක් හෝ අර්ථයක් නැහැ. ඔබට තේරුණාද ඒ කාරණේ? ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන ධර්මය අතර අවසාන උත්තරයක් හරි ප්‍රතිෂ්ඨාවක් හරි මෙන්න මේකයි ආනන්ද හැඳුරු කියන්නේ කියලා ඒකට ගොනු කරන්න එපා. හැම මොහොතකම අවදීන්, හැම මොහොතකම ප්‍රඥාවෙන් ජීවත් වෙන අවදියක් ඔබ තුල ගොඩනගනවා ඇරෙන්න, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙම නෙමෙයි, මේක මෙහෙමයි, ඒක එහෙම නෙමෙයි, මෙහෙමයි කියලා ගන්නව නෙමෙයි. හොඳ නරක යොමු වෙන්නේ චේතනාත්මක ස්වરૂපය අනුවයි කියලා තේරුම් ගන්නට ඕන. හොඳ නරක තීරණය වෙන්නේ චේතනාත්මක ස්වરૂපය අනුවයි කියලා තේරුම් ගන්න ඕන. චේතනාව හැමතිස්සෙම පාරිශුද්ධත්වයක පාත්ව ගන්න. චේතනාව හොඳ නම් සතේ බැඳලා තියෙන එක ඒ සතා බැඳලා තියන්න. හොඳින් පරීක්ෂා කරලා බලලා ඒ සතාටත් යහපත පිණිස පවතින්නේ, අපටත් යහපත පිණිස පවතින්නේ මේ සතාව බැඳලා තියෙන එක කියලා දන්නොත් බැඳලා තියන්න. වඩා මේ සතාට පහසුවක් ඇති වෙන්නේ, මේ සතාටත් හොඳක් වෙන්නේ ලිහලා තිබ්බොත් මේ සතා කියලා අන්න ඒ සතා ලිහලා තියන්න. දැන් උදාහරණයක් වශයෙන් ওই හාව් හරේ මේ ඇති කරන කට්ටිය රැට ඒගොල්ලෝ හොඳට කූඩුවකට දාලා වහලා ඉබ්බෙත් දානවා. ඇයි ඒ? දන්නව අර කලවැද්දා වගේ සත්තු ආවහම මේ සතාව අල්ලන් කනෝ කියලා. එතකොට බලන්න ඒත්කොට කූඩුවට දාලා වහලා තියෙන එකේ ඒ සතාගේ ජීවිතයට කරන, එතකොට කාමර පිටින් බල්ලා කියනවා මෙන්න හාවේ කූඩුවේ දාගෙන ඉන්න බලන්න මේ කරන අපරාධය කියලා. නෑ, ඒ හාව එතන එහෙම ඉන්නේ ඒ නිසා. චේතනාව පාරිශුද්ධත්වය. දැන් ඉතින් හාමුදුරු කෙනෙක්ගේ දවසක් තර්කයක් ආවලු මාළු ටැංකිය එක දාගෙන ඉන්න එක ගැන. ඊට පස්සේ කිව්වලු හාමුදුරු කෙනෙක් කියනවලු මේගොල්ලෝ ජලයේ හිටියනම් සෑහෙන නිදහසක් තියෙනවා කියලා. ගාස කියන මේගොල්ලෝ ජලයේ හිටියනම් වෙන මාළුවෙකුගේ ගොදුරක් කළා මේගොල්ලෝ මැරිලා තාම නැහැ කියනවලු එක හාමුදුරු කෙනෙක්. අර හාමුදුරු කියනවලු එයාට නිදහස් කියලා. එතකොට ඔව් නේද කියනවලු. හා දැන් මේ ජල ටැංකියේ ඉන්න මාළුන්ට වෛද්‍ය ප්‍රතිකාර හම්බ වෙනවා. කෑම හම්බ වෙනවා හොඳට. ඈ විශේෂිත ඔවුන්ට හදලාද කෑම, පෝෂණීය කෑම හම්බ වෙනවා, බෙහෙත් හම්බ වෙනවා. දැන් මේ මාළු ගිහිල්ලා කෙලින්ම දැම්මොත් එහෙම ජලයකට මේගොල්ලන්ට පුරුදු නෑ එච්චර සැර ජලයක පවතින. කවුරු හරි මෝඩකමට කරුණාවට කියලා මේ මාළු ටැංකියේ ඉන්න මාළු ටික ගෝල් පිස්සා ටික අරගෙන ගිහිල්ලා දැම්මොත් ඇලට මොකද වෙන්නේ? උන් මැරෙනවා, දවසින් මැරෙනවා. උන්ට පවතින්න බෑ. එතකොට කවුරු හරි ඒ වගේ මෛත්‍රී සහගත ගොන් වැඩක් කළොත් එහෙම තේරෙනනේ. මෛත්‍රී සහගත ගොන් වැඩ කරනවා. ඔය සමහර අම්මල තාත්තලා ඉන්නේ මහා නාකියෙකුට අල්ලලා මේ බන්දලා දෙනවා තමන්ගේ දුව අනේ කෙල්ල කාල ඇඳලා හොඳට ඉඳීවි මෙන්න මූත් එක්ක පළයම් පුතේ කියලා නාකියෙක් අල්ලලා ගත්ත ගාන කෙල්ලට මේ දැන් අපේ පැත්තේ ඉන්න 16.80 කියලා කියන්නේ දෙන්න. ගෙදරට 16.80 ගේ ළඟ බයිනවා කියලා කියන්නේ. මොකද ගෑල්ලාමෙට 16යි මිනිස්සෙට 80යි. 16ක ගෑල්ලාමෙත් බැඳ 80ක මිනිස්සෙ කෙල්ලත් තමයි සන්තෝෂයෙන් බැඳලා දිනන. මොකද හේතුව 80ෙම දන්නවනේ තව 10කින් චක්‍රබ්ලාස් කියලා. ඉතින් කෙල්ලා කල්පනා කරා මොයි නිකම්ම ඉන්නේගේ මොකද්ද අප්පා මේ දුක් විඳින්නේ මේ 10 පොඩ්ඩක් දුක් විඳිනවා කියලා ඉතින් ගියා. ඉතින් කවන්නේ 16.80. එතකොට එහෙම නොවන තැන් තියෙනවා. එහෙම එහෙම කමන්නේ නැහැ. එහෙම උපාය මාර්ගයක් ගත්තට කමකුත් නැහැ. ඉතින් එයා සන්තෝෂෙන් නම් ගන්න. සතුටෙන් නම්. මොකද දරිද්‍රතාවයේ පීඩාව අර වයසක ගෙනාගෙන නාකි ගඳට වඩා වැඩි නා. එතකොට මොකද තෝරගන්න තියෙන්නේ? දරිද්‍රතාවයේ පීඩාව වැඩි නම් එන අඩු පීඩනේ තෝරගන්නවා. දැන් ඔකේ වරදක් තියෙනවද? වරදක් නෑ. ඒ දෙන්නට වරදක් නැත්තා. ඊට පස්සේ කියයි සාහින්නහස දරිද්‍රතාවයේ පීඩනේ මගේ යෞවනත්වයේ යගේට වඩා මට මෙතන අගයක් තියෙනවා. මේ මිනිස්සේ මට දේපල ටික ඔක්කොම ලියලා තියෙන්නේ. මේ මිනිස්සේගේ පැවැත්ම තියෙනවා. මේ මිනිස්සට දාත්ත කෙනෙක් වගේ මට උදව් කරගෙන අවුරුදු 10ක් බොහොම මාරුවෙන් ගඳ හුලන් ඉන්නවා. ඊට පස්සේ හරිනේ කියලා. දැන් මම මේව හරි කියන්නෙත් නැහැ, වැරදි කියන්නෙත් නැහැ. නමුත් ඔවුන්ට හරිනම් අපිට වැරදි කියන්නත් බෑ. ඔවුන්ට ඒක හරිනම් අපිට වැරදි කියන්න පුළුවන්ද? අපිට බෑ. ඔවුන්ගේ දෙමව්පියන්ට ඒක හරිනම් අපිට වැරදි කියන්න පුළුවන්ද? ඊට පස්සේ අරගෙන ළමයි කියන්නේ, එහෙනම් ඔය වැරදි කියන කට්ටිය මට අර වගේ ගේකුයි, මේ වගේ ධනෙකුයි, මේ වගේ පරිසරයකුයි මට හදලා දෙන්න කියයි. දැන් මම මේ උත්සාහ කරන්න ඔයත්තන්ට කිසිම අන්තයකට යන්නේ නැතුව හැමතිස්සෙම සංවේදීව ලෝකයේ ස්පර්ශ කරන්න උගන්වන්න. ඒ දෘෂ්ටිගත වෙන්නේ නැතුව හැමතිස්සෙම සංවේදීව ලෝකේ තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒ නිසා ලෝකේ තියෙන්නේ මහ ඝන සම්මතයක් තියෙන්නේ. මේ ඝන සම්මතය තුළ යථාර්ථයක් නැහැ. යථාර්ථයක් නැති නිසා හැම කෙනාටම මේක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති නිසා ලෝකෙ ප්‍රශ්න වැඩි. මේ තියෙන කිසිම සම්මතයක් හැම කෙනාටම ගැලපෙන්නේ. දැන් හැමෝටම මේ හිස බාල මේ වගේ ඇඳුමක් ගැලපෙනවද? ගැලපෙන්නේ. ඔබ අඳින ඇඳුම හැමෝටම ගැලපෙනවද? ගැලපෙන්නේ. ඔන්න ඕකයි කතන්දරේ. දැන් මට මේක සනීපනම් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද වැරදි කියලා? බෑ. ඔයත්න්ට ඔය කොණ්ඩ මෝස්තරේ සනීපනම් අපිට කියන්න පුළුවන්ද ඕක කැතයි කියලා? නේද? තමන් ඇඳුමේ ඇඳලා ඉන්න ඇඳුම තමන්ට සනීපන. ඒක කියන්න පුළුවන් තව කෙනෙකුට වරදක් කියලා. අන්න ඒ වගේ තථාගත තත්වයේ කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එහෙම දෘෂ්ටි ධාරී බවට පත් වෙලා මහ ගොරෝසු මුර්ග ගතියකින් බලන ගතියක් නැහැ. ඒ නිසා මේ සියලු මිනිස්සු තමන්ගේ තියෙන මේ ಜಾති ආගම් වර්ග සංස්කෘතික කුල මලවල තියෙන මුර්ග ගතිය දුරු කරලා සංවේදී මිනිසුන් වෙන්න. සංවේදීත්වයෙන් ජීවිතය හඳුනා ගන්න. මෙන්න මේ සිහිය තමයි, මේක තමයි සිහිය. මේ උදෙක් අතපය යන දිහා බලාගෙන ඉන්න සිහිය නෙමේ. ජීවිතයේ සමස්ත පැවැත්ම දිහා ඒ මොහොතේ අවදියෙන් යථාවාදීව තථාකාරීව බලන්න පුළුවන් නම්, පවතින්න පුළුවන් නම්, අන්න ඒකට තමයි සිහිය කියලා කියන්නේ. අන්න ඒකට තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියන්නේ. අන්න ඒකට තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. දැන් මේ දෘෂ්ටි සිඳින්න නැතුව ඔබට අතෙන්ට පරිවර්තනය වෙන්න බෑ. ඒකයි මම ওই දෘෂ්ටි සිඳේ. හාමුදුරුවෝ රැට කන මේ කෑම වේලක් දැකලා සද්දාව බිඳ ගන්න කෙනාට නිවන් දකින්න බෑ. හාමුදුරුවන්ට ගෑනු ළමෙක් ඉන්නවයි කිව්වහම හිත කැඩෙන කෙනාට නිවන් දකින්න බෑ. ගෑනු ළමෙක් නෙමෙයි හාමුදුරුවෝ ඔළුවෙන් හිටගෙන ඉන්නවයි කිව්වා සන්තෝෂ වෙන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. හාමුදුරුවෝ වහල උඩ ඉන්නෝ දැක්කහම සද්දාව කැඩෙන කෙනෙකුට නිවන් දකින්න බෑ. එම සමහර වෙලාවට මං ඔයගොල්ලෝ එන වෙලාවක වහල උඩ ඉඳී වහල මොකද මේ දවස්වල උලන් තියෙනවා සීට් එකක් උලඟට ගියා. කොහෙද හාමුදුරුවෝ ඉන්නේ? හාමුදුරුවෝ වහල උඩ ඉන්නවා. එහෙනම් කිසි සංවරයක් නැහැ වහල උඩ. ඉතින් මේ දෘෂ්ටි ජාලයක ඉන්න නිසා හාමුදුරුවෝත් ඔය බුරුදු වෙලා තියෙන පුළුවන් තරම් හොරෙන් කරන්න ඕන. TV බලන්නේ හොරෙන් හාමුදුරුවෝ. දැන් නැඩින්ගත් තියෙන පේන්නේ පේන්නේ නැත්නම් හොර හොරට තියෙන ටීවී නෑ රේඩියෝ යහන්නේ හොරෙන් රේඩියෝ ගහන්නේ හොරෙන් පොඩි දේවල් කුංචි දේවල් ආරණ්‍ය වල හාමුදුරුවන්ටත් එහෙම තියෙනවා යම් යම් ඒවා තියෙනවා ඒවා ටීවී දාලා කබඩ් එකක් ඇතුලේ දාලා රේඩියෝ වලින් වහලා සිවුරු වලින් වහලා තියෙන්නේ රෑට වටපිට බලලා දොර වහලා අර ෆෝන් කරගෙන ඇන්ටනාව එළියට දාලා යන්තම් නිවුස් ටික බලලා ආය ඇන්ටනාව ඇතුලට අරන් කබඩ් එකේ දාලා වහනවා එහෙම වැඩ දිනවා ඇයි එහෙම ඒ හාමුදුරන්ගේ වැරද්දක්ද නෑ මේ මේ සමාජය තුල බැසගත්තු දෘෂ්ටි වල දෙන හානිකර తত্ত্বය මහා දෘෂ්ටි වල තියෙන හානිකර తত্ত্বය මොකද හේතුව ඒ දිහා අපි පුදුමාකාර දෝෂාරෝපණීය මනසකින් බලන්න පුරුදු වෙලා තියෙන මට නම් අපහදවන්න කිසි දෙයක් නෑ මට බුදුහාමුදුරුවෝ ළඟ මොන ගතිය තිබුණා කිව්වත් මාව අපහදවන්න බෑ දැන් අපේ අයිට කිව්වහම බලන්න සිද්ධාර්ථ හරි වැරදීනේ මේ මේ රාහුල කුමාරයා දාලා ගියානේ පොඩි කාලෙම ඈ තමගේ ගෑණී දරුවෝ ඒකෙන් අපහදිනවනේ ඒ මත හැර නෙමෙයි දැන් හාමුදුරු කෙනෙක් කවුද කියලා දෙන්න මේ පටාචාරට නේ චින්චි මාණිකාවට ඇත්තටම ළමෙක් හිටියා කියලා බුදුහාමුදුරුවන්ගේ ඉතින් මං කිව්වා මට ඒකත් අපහදෙන්න ප්‍රශ්නයක් නෙමෙයි මේ නම් ඉතින් නිකන් තේරුමක් නැති ගොන් කතා නේ කිසි අදාළ නැති දේවල් ඒවයි මේ සමාජයේට ප්‍රගමනයක් ඇති කරන්නේ නැහැ කිසිම මිනිස්සෙගේ බුදු කෙනෙකුට ගෞරවයක් එකතු වෙන්නේ නැහැ නිකන් බෞද්ධ කිව්වයි කියලා නමුත් බිඳින්න බැරි ශ්‍රද්ධාවක් ඔබට තියෙනවද බුදු කෙනෙක් ළඟ වෙන ආගමිකයෙකුට හරි ඇවිල්ලා බිඳින්න බැරි ගෞරවයක් ඔබ ළඟ තියෙනවා දැන් ওই ගෞරවය බිඳලා නෙමෙයිද වෙන ආගම් වලට ගන්නෙ බුදුහාමුදුරුවෝ කෙනෙක් ගෞරවය බිඳලා ගන්නෙ එතකොට මගේ ශාසනික ධාර්මික ගුරුවරයා ගැන මට බිඳින්න බැරි ශ්‍රද්ධාවක් තියෙන්නේ ධර්මයේ ගැන මට බිඳින්න බැරි අවබෝධයක් තියෙන එක දරු බව මේ දරණදඬු බවක් රැඩිකල් බවක් නෙමෙයි අවබෝධයෙන් පෙරණගි ස්වභාවය ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව බිඳින්න බැරි ශ්‍රද්ධාවක් තියෙන්නේ මට වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවක් තියෙන ඒව හැබැයි අමු අමුෙන් පිළිගන්නවයි කියන ශ්‍රද්ධාව නෙවෙයි ඒකේ තියෙන විද්‍යාත්මක කොටස මම මොකද්ද ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තේ අකුරු සියල්ල බොරු වචන සියල්ල බොරු පද සියල්ල බොරු සූත්‍ර සියල්ල බොරු කියලා මම අවබෝධ කරගත්ත අන්නේ සත්‍ය අවබෝධ කරගත්තේ ත්‍රිපිටකේ මොකද සබ්බේ සංඛාරා අනිච්ච වචී සංඛාරනේ එතකොට වචී සංඛාර සමුදායක් තමයි ගාථාවක් කියන්නේ ගාථා සමුදායක් තමයි ඒ සූත්‍ර දේශනා කියන්නේ එතකොට ඒක ඉගෙන ගත්තේ කොහෙද ත්‍රිපිටකේ සංස්කාර බොරු බව ඉගෙන ගත්තේ සංස්කාරවලින් සම්මුතිය පරමාර්ථය ඉගෙන ගත්තේ එතනින් දැන් මොනවද ඉතුරු ඉතුරු නැත අශේෂ විරාග නිරෝධ ශේෂයකටවත් නොඇලෙන නිරෝධයක් එයා තුල හටගත්තා ඒ නිසා ගැටීමකුත් නැහැ ඇතිමකුත් නැහැ ආන්න එකට කියනවා නිර්වාණය කිසිදු බැඳීමක් නැත දැන් බලන්න මේ ඇලුණු බැඳුණු ඔබේ මොලේ තියෙන යම් යම් රටාවල් සායනාංශගේ දේශනාවන් වලදී නිකන් නේද සමහර නහර ඉලිප්පෙනවා සමහර නහර ඇකිලෙනවා සමහර නහල නිකන් තැති ගන්නවා සමහර නහර පා වෙලා යනවා නිදහස් වෙනවා මට පේනවා ඉතින් මට කියන්න තියෙන්නේ මම මෙතෙක් වෙලා කිසිවක් කීවේ නැත දේශනා කරේ නැත ඒද කී සියල්ල වචී සංඛාර ඔය සියල්ලම කුණු බක්කියට දාන ඊත ඊත දේශනා දැන් එකමාරක් දෙකක් දේශනා කරපු ඒ සියලුම වචී සංඛාර කුණු බක්කියට දාන්න දැන් බලන්න ඉතුරු යමක් තියෙනවා දන්න එක තමයි ධර්මය හරිද බලන්න ඕක ෆීල් වෙනවද බලන්න දැනෙනවද බලන්න මෙතෙක් වෙලා දේශනා කරපු සියලු වචන ටික කුණු බක්කියට දාන්න ඉතිරි යමක් තියෙනවා අන්න ඒක ෆීල් කරන්න සංවේදී කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. අහුවෙනවද? දැනෙනවද? මට නම් දැනෙනවා මහා සුවඳක්. මේ ලෝකේ තියෙන මහා නිහඬ බව, මහා නිරෝධය. දේශනා කරපු මට පුළුවන් නම් මං කියපු වචන ටික දැන් වෙන කෙනෙක් කරන්නේ, තමන් කියන වචන ටික තමන් අල්ලගන්න එකනේ. මගේ මේ මග සත්‍යයි, මාගේ මේ ධර්මයේ සත්‍යයි, මාගේ මේ ධර්මයේ සත්‍යයි කියන ඔය කෑ ගහන්නේ ආගංකාරයේ ඔක්කොම ටික දෙයියෝ සත්‍යයි කිය. මට හැකියාවක් තියෙනවා නම් මං කියපු වචන ටික ඔක්කොම පච කියලා ඒක කුණුබක් කියලා දාන්නේ. ඇයි ඔබට බැරි අහපු ඔබට? අහපු ඔබට ශක්තියක් තියෙනවා දාන කුණුබක් කියට ඔක්කොම. දාලා බලන්න අන්නේ වචන වලින් තොර යම් ගුණයක් තියෙනවා. දාන්න එකට කියනවා දහම් කුසලය. අන්න ඒක තමයි ඔබේ ප්‍රීතිය, ඔබේ සතුට, ඔබේ නිරෝධය. අමා මහ නිවන පුදුම නිවීමක් නේ. නිවනේ නිවීමක් තේරෙන්න ඕන. දැන් ප්‍රශ්න අහන්න පුළුවන්ද? මගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද? අවබෝධ කරගත්තා නම් මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද? ඒක පැහැදිලි කරන්නේ නැහැ. ඒක තේරෙනෝනේ නේ? එහෙනම් හොඳයි. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.